Abu Hami, you have 14 minutes.
Sujantena, Gursababatuni, Vasala Badi Musambanda, Shishin Mother, Divarasa Vari Mark, Amatiansa, Vala, Vasis Katakana Mohote, Divara Amatiansa and Katakaradi, Divara Janatawa Mirate, Suisse Su Kotasa. Here Hedu Tamai, Apita Matsa Sampata. අපිට විශේෂයෙන්ම ලබා දෙනවා ආහාරයට ඊළඟට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානම නිෂ්පාදනයක් මේ. ඒ විතරක් නෙමෙයි මම හැමදාම කියනා වගේ දීවරයා තමයි මේරට ආරක්ෂා කරගෙන මුහුදු වටේ ජීවත් වෙන කණ්ඩායම. ඒ නිසා මේ සියලු දෙනාම ඉතාමත්ම සුවිශේෂී හැබැයි අපි දන්නවා ගොවි ජනතාවට යම්කිසි රක්ෂණ එවැනි වැඩසටහන් ගොවි ජනතාවට බොහෝ වෙලාවකට තියෙනවා. හැබැයි දීවර ජනතාවට එවැනි වැඩසටහනක් නැහැ. මම කියන්නේ ගොවි ජනතාවට මේ වැඩසටහන නොදී ඉන්නවා කියලා නෙමෙයි. හැබැයි දීවරයත් මේ රටේ මූලික වැඩ කොටසක් කරන මූලික දායකත්වයක් ආර්ථිකයට ලබා දෙන කණ්ඩායමක්. එසයි මේ කණ්ඩායමට මේ දීවරයට මේ ශක්තිය ලබා දෙ යුතුයි කියලා විශේෂ නියෝජනාවක් හැටියට කරා. මේ යෝජනාවදී විශේෂයෙන් මතක් කරනවා මේ දීවරට වෙලා තියෙන ප්‍රශ්න ටික ගත්තාම. දැන් 2019 2020 කාලෙදී සාමාන්‍යයෙන් ඉංජිනේරයෙක් ගත්තොත් පොඩි දීවරයෙක් ඉංජිනේරයෙක් ගත්තොත් 40ක් ගත්තොත් සාමාන්‍ය ලක්ෂ 490කට විතර තමයි ඉංජිනේරයෙක් අරගත්තේ. හැබැයි දැන් ලක්ෂ 10ක් විතර වෙනවා. ඊළඟට 25 ගත්තොත් එදා 380කට තිබිච්ච එක අද ලක්ෂ 7ක් විතර වෙනවා. ඊළඟට විශේෂයෙන්ම දැල්ෆීස් එකක් එදා රුපියල් 10,000ට ගත්ත එක අද 35,000ක් වෙනවා. ඊළඟට විශේෂයෙන්ම ඔයිල් ලීටරයක් ගත්තාම එදා රුපියල් 600ට ගත්ත එක අද 1400ක් වෙනවා. යොතක් 1600ට ගත්ත එක දැන් 2500ක් වෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම තෙල් එදා ඇත්තට තිබිච්ච ගානට නෙමෙයි දැන් තෙල් තියෙන්නේ. ඒ තෙල් ගානත් ගිහිල්ලා තියෙන ඉස්සරහට. එතකොට මීට අමතරව විශේෂයෙන්ම මතක් කරන්න ඕන දැන් දීවරයාගේ ජීවත් වෙද්දී අද රටේ ආර්ථිකය අනුව කෑම ඇඳුම් ඊළඟට අධ්‍යාපනයට ළමයින්ගේ ප්‍රවාහන සහ අනිකුත් වියදම් ටික අරගෙන ගත්තාම දීවරයා කබලෙන් ලිපිට වැටලා ඉතාමත්ම බරපතල ප්‍රශ්නක තියෙනවා. ඊළඟට අපි ගත්තු මහ බෝට්ටු ගැන ගත්තොත් මහ බෝට්ටු ගත්තාම සාමාන්‍ය අඩි 45 බෝට්ටුවකට එදා සාමාන්‍යයෙන් තෙල් ගහන්න ගියේ ලක්ෂ 15ක් විතර වියදම ගියේ බෝට්ටුවක් පිටත් කරන්න. අද බෝට්ටුවක් පිටත් කරන්න සාමාන්‍ය ලක්ෂ 40ක් විතර යනවා. ඊළඟට අඩි 50ට එහා බෝට්ටුවක් එදා සාමාන්‍ය පිටත් කරන්න ගියේ සාමාන්‍යයෙන් ලක්ෂ 25ක් විතර. අද ලක්ෂ 60ක් විතර යනවා. මේ මෑතකදී ලක්ෂ 60ක් වියදම් කරලා පිටත් කරපු බෝට්ටුව මාළු අල්ලගෙන නැවත ගොඩට එනකොට ලක්ෂ 58ක තමයි මාළු විකුණන්න පුළුවන් උනේ. එතන මොකද්ද සිද්ධ වුනේ? අර පංගු බෙදනකොට. ඒ පංගු බෙදන සියල්ලම ඒ දීවරයන්ට පංගුව බෙදුන්නේ නැහැ. එතන දීවරයාගේ ගෙදර දරුවෝ ටික සියලු දෙනාම බඩගින්නේ. එතන බෙහෙත් හේත් ගන්න තියෙන සියලු දේ බඩගින්නේ. ඒ විතරක් නෙමෙයි. සමහරලාට ඒ බෝට්ටු හිමිකාරයා ඇඩ්වාන්ස් එකක් දෙනවා ඒ දීවරයා පංගු බෙදන අයට වැඩ කරන අයට. ඒ ඇඩ්වාන්ස් එක දීලා ගියාට පස්සේ ඒ ඇඩ්වාන්ස් එක තාපෝ හම්බෙන්නේ නැහැ. එතන නැවත වතාවක් මේ බෝට්ටුව පිටත් කරන් විශාල මුදලක් යනවා. ඒ විතරක් නෙමෙයි මෙතන ප්‍රධාන ප්‍රශ්න තියෙන්නේ. දැන් මේ අය මොනවද කරන්නේ? මේ අය කරන්නේ අපනයන රස්සාව එක්ස්පෝර්ට් කරන්න මේක. මේගොල්ලන්ගේ මාළු ටික ගෙනල්ලා මේ රටට විදේශ විනිමය ගේන ප්‍රධානම මේ රැකියාවක් මේක. මේක අර විදේශ රැකියාවල නියුත් වෙනා වගේ සංචාරක ව්‍යාපාරික වගේ මේකට විශේෂත්වයක් දෙන්න. අද අපි විදේශ රැකියාව ගැන බොහෝ වෙලාවට කතා කරනවා, සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනවා. හැබැයි දීවරයේ තියෙන මේ විශේෂත්වය ගැන කතා කරන්න කවුරුත් නැහැ. මම හිතනවා අමාත්‍යංශ මේ කතා කරනවත් අඩුයි, අමාත්‍යංශ මේ දඳ කැපෙනවත් අඩුයි. ඒ නිසා තමයි අද ඉන්දියාවේ ඇවිල්ලා මන්නාරමේ උතුරු විදේශෙම කල්පිටි ප්‍රදේශෙම ගත්තාම ඉන්දියාවේ ට්‍රෝලින් තහනම් කරලා හැබැයි ලංකාවේ ඇවිල්ලා ට්‍රෝලින් කරලා සම්පූර්ණ මුදල් විනාශ කරලා යනවා. මං හිතන අමාත්‍යතුමා ඔබතුමා මේකට කොන්ද කෙලින් තියාගෙන කෙලින් ඉන්න ඕනේ. මොකද ඔබතුමාගේ විශේෂණ ප්‍රදේශයේ ජනතාව අද ඉත විශාල වශයෙන් අමාරු වෙඩලා තියෙනවා. දැන් ඔබතුමා ට්‍රෝලින් සාමාන්‍ය ට්‍රෝලින් කරන ක්‍රමවේද නාරයකේ පොසිෂන් දීපු තැනුත් ඔබතුමා නවත්තලා තියෙනවා. දැන් කල්පිටියේ ජනතාවට ඔබතුමා නවත්තලා තියෙනවා එදා ඉඳන්. නඩුවක් තියෙනවා. හැබැයි ඒ කල්පිටිය ජනතාව බලාගෙන ඉන්නකොට ඉන්දියාවෙන් ඇවිල්ලා සම්පූර්ණ ඒ ප්‍රදේශය වෙනස් කරලා යනවා. ඉතින් මේක ගැන බලන්නේ නැත්නම් අපි රටක් හැටියට අපි කොන්දපන් නැති ජාතියක් වෙනා මේ රටේ. ඒ නිසා මං විශ්වාස කරනවා ඔබතුමා විශේෂයෙන්ම අමාත්‍යවරයෙක් හැටියට කොන්ද කෙලින් තියාගෙන මේ වැඩ කොටස හරියට කරන්න කියලා. ඒ වගේම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා දැන් මං ඔබතුමාට අර ගණන් ටික කිව්වා. පොඩි බෝට්ටු වල සහ මහ බෝට්ටු වල යන ප්‍රශ්න. දැන් පොඩි බෝට්ටු වල බූතල් නිසා තෙල් ගන්න ප්‍රශ්නයක් නැහැ වෙන්න පුළුවන්. හැබැයි දැන් අර මං කියපු බෝට්ටුව ගන්න එන්ජින් එක ගන්න මේවට යන වියදම් ටිකට වැට් එක එකතුනහම මොකද වෙන්නේ? වැට් එක එකතුනාම එයාට රැකියාව කරන්න පුළුවන්. රැකියාව කරන්න බැහැ. ඊළඟට මහ බෝට්ටුවයට මොකද වෙන්නේ? මහ බෝට්ටුවයට තෙල් බොද ඩීසල් නිසා ඒකට වැට් එක වදිනවා. ඒ වැට්ටක වැදුනහම මොකද මේ මහ බොට්ටුවට වෙන්නේ? ඒතර එක්ස්පෝට් එකට මොකද වෙන්නේ? ඒතර අපිට කොහොමද විදේශ විනිමය ලබා ගන්න ක්‍රමවේදයක්? අපි දැන් විදේශ විනිමය එකතු කරමින් ඉන්නේ. අපි ගිහිල්ලා අනිත් රටවල් වලට අඬලා උන්ගේ හිඟා වැටලා උන්ගේ සපත්තු ලෙව ගන්නවා අපිට සල්ලි ටික දෙන්න කියලා ණයට. ඒතර අපි මෙතන අපේ එක්ස්පෝට් එක නැති කරගන්නවා. ඒ නිසා මම ඉල්ලනවා ඔබතුමාගෙන් විශේෂයෙන්ම මේ දීවර ජනතාව වෙනුවෙන් වැට් නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් හදන්න. ඒ වැඩපිළිවෙළ ආණ්ඩුව කරාට පාඩු නැහැ. ආණ්ඩුවට ගණන් හදන්න කියන්නේ කොයි විදිහටද මෙයාගේ ව්‍යාපාරය කඩාවැටන්න නැතුව මෙයාගේ ජීවත් වෙන ක්‍රමවේදය කඩාවැටන්න නැතුව ඊළඟට විශේෂයෙන්ම එක්ස්පෝර්ට් වලින් ලබා ගන්න මුදල් කඩාවැටන්න නැතුව ඒකට සමානලට එක් එක්කෙනාට වෙන්න පුළුවන් එක එක යුනිට් එකකට වෙන්න පුළුවන් ගන්න දෙයට වෙන්න පුළුවන් ඒකට ගණනය කරන ක්‍රමවේදයක් වහාම හදලා දීවරයව ගලව ගන්න වැඩසටහන ඔබතුමාට ක්‍රියාත්මක කරන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා ඒ වගේම අර ට්‍රෝලින් වල නාරා වලින් පොයින්ට්ස් දීලා තියෙනවා නාරා කියනවා නම් මේ අපේ මූද මේ මොනවත් වෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා පතුලට ඒ ප්‍රදේශයේ ට්‍රෝලින් දුන්නා කියලා මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට හැමදේනම කැමැත්තක් තියෙනවා. ඒ වගේම තාක්ෂණික වශයෙන් උත් කැමැත්තක් තියෙනවා. ඒකෙන ඔයලා බලන්න කියලා ඔබතුමා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි ගත්තාම විශේෂයෙන්ම පුත්තලම කල්පිටියේ ඒ ප්‍රදේශය වගේ පුත්තලන් දිස්ත්‍රික්කයේ ගත්තාම මේ විශේෂයෙන්ම මූද ගත්තාම මූද කඩාගෙන යන ප්‍රදේශ වැඩි. මේ මූද කඩාගෙන යෑමේදී විශේෂයෙන්ම දීවර තොටුපළවල විශාල වශයෙන් හානි වෙනවා. ඒ නිසා ඒ ඇයට සමහරලාට කිසිම රැකියාවක් කරගන්න බැරුව බෝට්ටුව දියත් කරන්න බැරි පස්සේ එනවා. ඒ ගැන විශේෂ බලන්න විමර්ශන කණ්ඩායම හදන්න. මොකද බොහෝ වෙලාවට ඔතුමාගේ කාර්යාලවල ඉන්න බොහෝ දෙනෙක් කරන්න ගිහිල්ලා සල්ලි කීයක් හරි එතු කරන් එන එක තමයි විශේෂයෙන් කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ දීවරයාගේ ජීවනපාය ජීවරය ජීවත් වෙන ආකාරය සම්බන්ධව එයාගේ රැකියාව සම්බන්ධව වෙනම වැඩපිළිවෙළ සකස් කරන්න පුළුවන් ඔබතුමාට. ඒ වැඩපිළිවෙළ සකස් කරන්න මොකද බොහෝ තොටුපළවල කැඩලා ගිහිල්ලා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා අය. ඒ විතරක් නෙමෙයි ගත්තාම කලපු රැකියාව ගත්තාම කලපු රැකියාව මීට වඩා මොකද කලපුව සංරක්ෂණය කරන්න මීට වඩා මුදල් ප්‍රමාණයක් අපිට ලැබෙන්න තුන මීට පෙර හැබැයි ඒ මුදල් දැන් නැහැ ඒ නිසා ඒ මුදල් ගන්න වැඩසටහනක් නැවත වතාවක් ක්‍රියාත්මක කරන ඒ ව්‍යාපෘතියක් මත ණයක් හැටියට ආධාරයක් හැටියට අපිට ලැබුණා ඒක තවදුරටත් තවත් ඉතුරු තියෙනවද නැද්ද මන් දන්නේ නැහැ ඒ නිසා ඒ කලපු සංරක්ෂණය කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න මොකද කලපුවේ මීට වඩා අපිට වැඩ කරන්න පුළුවන් එක පැත්තකින් කරදිය කරන ගම අපිට මිරිදිය කරන්න පුළුවන් විශාල වශයෙන් අපිට ආදායම් ලබන්න පුළුවන් ඇයි අලුත් තාක්ෂණය අපි පාවිච්චි කරන්නේ නැත්තේ අපි මේ වෙලේ මේ රටක් වැඩලා තියෙන මොහොතක අලුත් තාක්ෂණය පාවිච්චි කළා අපිට කොච්චර දුර ඉස්සරහට ගියාද අනිත් රටවල් ටික කොහොමද දියුර කර්මාන්තය කරන්නේ තාක්ෂණික වශයෙන් කොච්චර ඉස්සරහට ගිහිල්ලාද කරන්නේ ඒ නිසා කරුණාකරලා මේ සම්බන්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරනවා ඒ වගේම එක්ස්ප්‍රෙස් වල නෞකාවේ මේ 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 බලපෑම පුත්තලන් දිස්ත්‍රික්කයටත් තිබුණා ඒ බලපෑම පුත්තලන් දිස්ත්‍රික්කයේ තිබිච්චගේ පුත්තලන් දිස්ත්‍රික්කයේ එක මිනිහෙකුට 75ක් ගෙවුවේ නැහැ. ඒක ඉතාමත් වැරදි ක්‍රියාවක්. එයාගේ රැකියාව නවත්තලා දීවර සංස්ථාවෙන් තමයි දීවර අමාත්‍යාංශයෙන් තමයි උපදෙස් ලැබුණේ රැකියාව නවත්තන්න කියලා. ඒතොර රැකියාව නවත්තලා සෑහෙන කාලයක් හිටියා. ඒතොර ඒ ඇයට මුදල් ගණනය කරන වැඩපිළිවෙළක් වෙනම හදන්න ඕන රැකියාව නවත්තන්න කිව්වනම් ඒ රැකියාව නවත්තපුවා මේකට ලබා දෙන්න ඕනේ. රයිට් හරි බොහොම ස්තුතියි. ඊළඟට විශේෂයෙන්ම මම හිතනවා ඒ ගැන කතා කරද්දී දීවර කර්මාන්තය ගැන කතා කරනවත් එක්කම මේ වැඩ ගැනත් පොඩ්ඩක් මෙතනම කතා කරන එක හොඳයි කියලා මම හිතනවා. මිනිසුන්ගේ මතක තියාගන්න ඕන මේ උතුමාලා විශේෂයෙන් මම මතක් කරනවා මේ අද වැට් එකෙන් වෙන්න පුළුවන් අනිත් එකෙන් සියලු දේම මේ රටේ මිනිසුන්ගේ මරණ වැඩසටහන් තමයි වැඩිපුර ක්‍රියාත්මක වුණේ. ඒ මරණ වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී 69 ලක්ෂ ඡන්ද දීපු ටික තමයි විශේෂයෙන්ම උතුමාලා අතින් මැරුණේ. මොකද්ද පළවෙනි මැරිච්ච පාස්කු ප්‍රහාරයේ මිනිසු ටික මරලා ලේ අතේ තවරාගෙන ගත්ත බලයත් එක්ක තමයි විශේෂ පටන් ගත්තේ. ඊට පස්සේ මතක තියාගන්න කොවිඩ් එකෙන් මේ රටේ මිනිසු ටික මැරුවා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ගෑස් එක පුපුරවල මිනිසු ටික මැරුවා. ඊළඟට පෙට්‍රල් සෙඩ් වල පෝලිං වල ඉඳලා මිනිසු ටික මැරුවා. ඊට පස්සේ විශේෂයෙන්ම බාල බේද් ගනලා මේනසේ මිනිසු ටික රෝගීන් ටික ස්පිතාල වල මැරුවා. ඒ මරලා අද මේ වැට්ටක හැම මිනිහෙකුම ඔළුවට දාලා අද කරලා තියෙන වැඩේ මොකද්ද? අද කරලා තියෙන වැඩේ තමයි මේ වැට්ටකෙන් සම්පූර්ණම මිනිසු මරණ වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ මිනිසු මරණ වැඩසටහන උඩ ඉඳගෙන තමුන්නාසලා බොහෝ වෙලාවට කයිවාරු ගහලා අත්පුඩි ගහලා කෑ ගහලා අනිත් පැයට අපිට මඩ ගහන වැඩසටහන තමයි කරන්නේ. මේ අයවැය ව්‍යාදයේදී මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච කාරණාව තමයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට මඩ ගහන එක තමයි සම්පූර්ණ අයවැය සිද්ධ කරේ. වෙන කාරණාවක් නෙමෙයි. හැබැයි මේ අයවැයෙන් රටට යහපතක් වෙනවද නැද්ද කියන එක තමුන්නාසලක ඇතින් කිසි කෙනෙක් අලුත් සංශෝධන ගෙනාවේ නැහැ, අලුත් යෝජනාවල් කවුරුත් ගෙනාවේ නැහැ මේ රට වෙනුවෙන්. මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවත් වෙන්න තියෙන අයිතිය, මේ මහ පොළොවේ ජීවත් වෙන්න තියෙන අයිතිය ගැන කිසි කෙනෙක් කතා කරේ නැහැ. කිසිම යෝජනාවක් කරේ නැහැ. කොන්ද පණ තියාගෙන කියලා ඉන්නේ නැහැ. හැබැයි කොන්ද පණ තිබුණේ මේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක රටේ ජනතාව වෙනුවෙන් නැකිලා කතා කරනකොට එයාට මඩ ගහන්න, එයාගේ පවුලයට මඩ ගහන්න තමයි කොන්ද තිබුණේ. ඒ කොන්ද අද අද මතක තියාගන්න ඕන තියෙනවා මොකද මේ අය ගිහිල්ලා ඇඬු කඳුළු කඳුළු හලනවා ගිහිල්ලා කලිසම අල්ලගෙන කඩු කඳුළු ටික හදනවා ඊතරක් නෙමෙයි ජනාධිපතිතුමාගේ සපත්තුව ගවිලා එවැනි තත්ත්වයකට තමුන්නාසල ජීවත් වෙන්නේ කොන්ද පණති වුණේ කොන්ද පණති වුණ තමුන්නාසලක පැත්තේ මහ ලොකු කයිවාරු ගහන කෑ ගහන කට්ටියට කොන්ද පණතුනේ ඒ රෝෂාන් නැමතිවරයාට ඊතරක් කොන්දක් තිබුණේ ඔතන අනිත් කොන්දක් තිබුණේ නැකිදලා ඇමතිකම දාලා එළියට ඇවිල්ලා ජනතාව වෙනුවෙන් කෙලින් ඉන්න හොරුන් එලවන්න කියලා කෙලින් ඉන්න කොන්ද තිබුණේ අනිත් එක්කෙනොට කොන්ද නැහැ කියන එක මතක් කරනවා විශේෂයෙන් මතක් කරනවා මෙතන නැකිලා ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන් අධ්‍යාපනයක් නැති බුද්ධියක් නැති කේතගේ අපල වගේ බඩ මහත මන්ද බුද්ධික ඒ වගේම විශේෂයෙන්ම අඩු මාසෙන් ඉපදුච්ච තමයි ඔය නැගිටලා බෝ වෙලාවට අනිත් එකකට මඩ ගාලා කෑ ගන්න. ඒ නිසා එවැනි නැවත වතාවක් පාර්ලිමේන්තුවට එවැනි එක නතර කිරීම 69 ලක්ෂේ ඡන්ද දීපු අයගේ වගකීම වෙනවා. විශේෂයෙන් මොකද ඒ අය ඡන්ද දීලා අද ඒ හැට විරුද්ධව තමයි සීල් දෙනායකට එකතුලා වැඩ කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕන. අවසාන වශයෙන් කියන කාරණා කීපයක් තියෙනවා. මොකද මේ වැට් එක විශේෂයෙන්ම මේ ආකාරයෙන් ඉදිරිපත් වෙනකොට මේ වැට් එක සම්බන්ධව රටේ ජනතාව බොහෝ දේවල් දන්නේ නැහැ. බොහෝ දේවල් දන්නේ නැහැ. ඒ නිසා මම වැට් එක මේ ආකාරයෙන්
හඳුන්වනවා.
මේ වැට් එක කියන්නේ වෙක්සින් ඇඩඩ් ටැක්ස් කියලා. මොකද ඒකේ තේරුම තමයි මා කරදරකාරී ජීවිතයේ පීඩාව එකතු කරන බද්දක් හැටියට තමයි වැට් එක හඳුන්වන්නේ. ඒ කියන්නේ වෙක්සින් ඇඩඩ් ටැක්ස් හැටියට තමයි VAT කියන එක ටැක්ස් එක මම හඳුන්වන්නේ. ඉතින් ජනතාවට බරක් දෙන වැඩසටහන මේ ක්‍රියාත්මක කරන්න තියෙනවා. වැට් එක ගැහුවට කමන්නේ වැට් එක ගහන්න කාරණු කාරණා තියෙනවා. වැට් එක ගහන්න සමහර භාණ්ඩ තියෙනවා. රටට ආදායම් ගන්න අපි දන්නවා. තමුන්නාසලා මේ රට සම්පූර්ණ විනාශ කරපු කණ්ඩායම තමයි නැවත වතාවක් වැඩ්දාලා මිනිස්සුන්ගේ බෙල්ලමිරිකලා ඒ සල්ලි ටික අරගෙන තමුන්නාසලා විනාශ කරපු දේවල් නැවත ගොඩනගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්නේ. එසා මතක තියාගන්න. 69 ලක්ෂේ වරප්‍රසාද දීලා තමුන්නාසලව පුටුවල වාඩි කරේ ඒ මිනිසුන්ගේම බෙල්ලමිරිකලා ඒ මිනිසුන්ගේ දරුවෝ ටික මරලා ඒ මිනිසුන්ගේ බෙහෙත් හැටියට දෙන්න තියෙන බෙහෙත් ටික නොදී මරලා ඒ මිනිසුන් විශේෂයෙන්ම මේ රටේ නැති කරන්න නෙවෙයි මේ රටේ මිනිසුන්ව ජීවත් කරන්න තමුන්නාසලට ඡන්ද දුන්නේ. ඒ නිසා ඒ 69 ලක්ෂේ දුන්න ඡන්ද ටිකට දැන් ඒ අය බලබල හූල්ලනවා ඇති මේ රටේ කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා මතක තියාගන්න මේ වැට් බැට් මොනවා දැම්මත් කමන්නේ මේ රටේ ජනතාව ජීවත් කරන්න අවශ්‍ය කරන විශේෂයෙන්ම අපේ කර්මාන්ත ටික වැහෙන්නේ නැති වැඩ පිළිවෙලක් හදන්න මේ වැට් එක දානකොට ඒ වැට් එක දාන සැලසුම නිවැරදි ආකාරයෙන් හදන්න. අද සැලසුමක් කිසිම දෙයක් නැහැ. හැම එකාගේම උඩට වැට් එක දාලා හැම එකාවම විනාශ වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ නිසා මේ වැහෙන හැම කර්මාන්තයකම ඒ කර්මාන්ත තියෙන රැකියා ටික ඒ කර්මාන්ත හිමිකරුවා ඒ සියලු දෙනාම මේ රටට සම්පතක් දායකත්වයක් දෙන ඒ සියලු දෙනාම තමුන්නාසලා සියලු දෙනාටම සාපදායි තමුන්නාසල කරන ක්‍රියාවල නිසා ඒ අයගේ ජීවිතය සම්පූර්ණ විනාශ වෙනවා. අද විශාල ප්‍රමාණයක් මේ රට දාලා ගිහිල්ලා පිටරට ගිහිල්ලා ජීවත් වෙනවා. ඒ පිටරට ගිහිල්ලා ජීවත් වෙන මේ රට ආසාව නැතුව මේ රටේ ඉඳගෙන මේ රට දිහා බලන්නේ හැරිලා බලන්නේ මේ රට දිහා මේක කාලකන්ණි රටක් විදියට. ඒ නිසා කරුණා කළ තමුන්නාසලට එක්කෙනෙකුට හරි කමන්නේ කොන්දක් තියෙන කෙනෙක් නැගිටලා මේ
Honourable member, please wind up. Thank you.
Pastor, tika kianna andu ota mangilla dikkala kianna konda enda kila mang visheshena prarthana karanna mokada otana honda kandayamukuth innawa. Eka mataka thiyaga. Otana honda kandayamukuth innawa. ඒ වගේම නරක කියන එකේ අන්තිම කණ්ඩායමකුත් ඉන්න නිසා මේ
පාර්ලිමේන්තුවේ
අවසාන වශයෙන් ගරු කතානායකතුමාටත් කියනවා ඔබතුමා සහයෝගය දෙන්න එපා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කඩා කප්පල් කරමින් නැගිටමින් ඇනිතුන්ට මඩ ගහමින් මේ කරන මහා පිංගුත්තර වැඩසටහනට ඉඩ දෙන්න එපා කියලා අපිට පේනවා. නිසා ඒකත් නතර කරන්න විශේෂයෙන් මතක් කරනවා ගරු කතානායකතුමාට බොහොම ස්තුති අවස්ථාව ලබා දීම
කියලා. Thank you. Honorable Imran Maruf, you have 7 minutes.
நன்றி குழுக்களினுடைய தலைவர் அவர்களே, இன்று விவாதத்துக்கு எடுத்துக் கொள்ளப்பட்டிருக்கின்ற கடல் தொழில் அமைச்சு அதே போன்று நீர்ப்பாசன அமைச்சு என்பது நாட்டினுடைய மிக முக்கியமான அமைச்சுகளாக காணப்படுகின்ற அமைச்சுகளாகும். குறிப்பாக அதிலே நான் இந்த முதலாவதாக என்னுடைய சில கருத்துக்களை மீனவ சம்பந்தமான விடயங்களை சொல்லலாம் என்று நினைக்கின்றேன். குறிப்பாக அமைச்சரும் இருக்கின்ற தருணத்திலே கௌரவ அமைச்சர் அவர்களே, பல விடய பல தரம் இந்த விடயங்கள் பேசப்பட்டிருக்கின்றது. குறிப்பாக நாங்கள் எதிர்நோக்குகின்ற பிரச்சனைகள் சம்பந்தமாக, குறிப்பாக இந்த சுருக்குவலை, குறிப்பாக இந்த சுருக்குவலை என்பது சர்வதேச ரீதியாக ஏற்றுக்கொள்ளப்பட்ட ஒரு நவீன மீன்பிடி முறையாகும். ஆனாலும் எமது மக்கள் மத்தியிலே சுருக்குவலை என்பது தடை செய்யப்பட்ட தொழில் என்ற கருத்து நிலவி வருகின்றது. உண்மையிலே தடை செய்யப்பட்ட சுருக்குவலை எது, அங்கீகரிக்கப்பட்ட சுருக்குவலை எது என்பதை பற்றி இந்த சபையிலே தெளிவுபடுத்தலாம் என்று நான் நினைக்கின்றேன். சபையினுடைய தலைவர் அவர்களே, 1986 சுருக்குவலை தொடர்பான வர்த்தக மானிய அறிவித்தலின் படி 3:8, அதாவது 3.75 அங்குளம் கண்ணளவு கொண்ட சுருக்குவலை அனுமதி பத்திரம் வழங்கப்படலாம் என்பது கெசட் மூலமாக வெளிவந்திருக்கின்றது. ஆகையால் அந்த கெசட்டையும் நான் இந்த சபையிலே சமர்ப்பிக்கின்றேன், ஹென்ஸ்ஆட்படுத்துமாறும் நான் கேட்டுக்கொள்கின்றேன். ஆகவே வர்த்தமான அறிவித்தலின் படி 3:8 அங்குலத்துக்கு மேற்பட்ட கண்ணுள்ள வலை அனைத்தும் சட்ட ரீதியான வலைகள். ஆனால் தற்போது 1.5 அங்குல கண்ணளவுக்கு மேற்பட்ட வலைக்கே அனுமதி பத்திரம் வழங்கப்படுகின்றது. இதனால் 1.5 குறைவான வலைகள், தடை செய்யப்பட்ட வலைகள் என்று கருத்து மக்கள் மத்தியிலே நிலவுகிறது. உண்மையிலே அது ஒரு தவறான கருத்தாக காணப்படுகின்றது. அதே போன்றுதான் 3:8 அங்குலம், அதே போன்று 1.5 அங்குலத்துக்கு இடைப்பட்ட வலைகளை கடற்படை, அதே போன்று மீன்பிடி திணைக்களம் கைப்பற்றப்பட்டு நீதிமன்றத்திலே ஒப்படைக்கப்பட்டு எரிக்கப்படுகின்றது. வர்த்தமானுடைய அனுமதி வழங்கப்பட்டத்துக்கு இணங்க, குறிப்பாக 1995 அந்த வர்த்தமானியை நான் சபையிலே ஹேன்சாட்படுத்துமாறு கேட்டுக்கொள்கின்றேன். அதிலே சொல்லப்பட்டதுதான், சுருக்கு வலைக்கான அனுமதி பத்திரம் இல்லாமல் யாரும் இந்த வலையை பயன்படுத்த முடியாது என்று கூறப்பட்டது. அந்த கூறப்பட்டதனுடைய காரணத்தை காட்டி மீனவர்கள் கைது செய்யப்பட்டு அவர்களுடைய சுமார் 13 லட்சம் பெறுமதியான வலைகள் எரிக்கப்பட்டு அவர்களுக்கு வழக்குகளுக்காக நீதிமன்றம் அழைக்கப்பட வேண்டிய ஒரு சூழலும் இன்று உருவாக்கப்படுகின்றது. உண்மையிலே வர்த்தமானி மூலம் அனுமதி வழங்கப்பட்ட வலைக்கு அனுமதி பத்திரம் வழங்காதது யாருடைய தவறு என்பதை இந்த இடத்திலே நான் கேட்கின்றேன். ஆகையால் இது மீனவர்களின் அடிப்படை உரிமையை மீறும் ஒரு செயலாக நான் பார்க்கின்றேன். ஆகவே இது தொடர்பாக கௌரவ அமைச்சர் அவர்கள் துரிதமான தெளிவுபடுத்தலை மேற்கொள்ள வேண்டும் என்ற ஒரு விடயத்தை இந்த சபையிலே நான் கூறிக்கொள்கின்றேன். அதே போன்றுதான் 1.5 அங்குள்ள சுருக்குவலைக்கான அனுமதி பத்திரம் சில நிபந்தனைகள் காணப்படுகின்றன. அந்த உண்மையிலே அந்த நிபந்தனை திருகோணமலையை பொறுத்தவரையிலும் காணப்படுகின்ற ஒரு விடயமாக இருந்தாலும், இந்த 7 கடல் மைல் கப்பால் சென்று மீன்பிடிக்க வேண்டும் என்ற நிபந்தனை விதிக்கப்பட்டிருக்கின்றன. குறிப்பாக இந்த நிபந்தனை விதிக்கிற காரணம், தென்பகுதியிலே 7 மைலுக்குள்ளே அதிக முருகை அந்த கட்பாறைகள் காணப்படுவதனால் சுருக்குவலை மூலம் அவை அழிவடைந்து விடும் என்ற ஒரு காரணத்தினால்தான் அந்த விடயம் அங்கு ஓடப்பட்டிருக்கின்றன. ஆனால் கிழக்கு மாகாணத்தில், குறிப்பாக திருகோணமலை மாவட்டத்திலே 7 மைலுக்கு உள்ளே அவ்வாறு மீனவ தொழிலை மேற்கொள்ள முடியாத ஒரு நிலை காணப்படுது. கௌரவ அமைச்சர் அவர்களே, இது சம்பந்தமாக பல தடவை இந்த பாராளுமன்றத்திலே நான் அதை தெளிவுபடுத்தியிருக்கின்றேன். ஆகையால் அதையும் கௌரவ அமைச்சர் அவர்கள் கவனத்தில் கொள்ள வேண்டும் என்ற ஒரு விடயத்தை இந்த இடத்திலே நான் கேட்டுக் கொள்வதோடு.
ஹானரபிள் மினிஸ்டர்,
அதாவது இப்ப திருவண்ணாமலை வந்து அந்த குடாமர் இருக்கிறபடியினால் இங்கே வந்து 7 கிலோமீட்டர், மற்ற கிராமத்தில்
3 கிலோமீட்டரா காட்டுறோம்,
அதுக்கு வெளியால தான் அந்த 7 கிலோமீட்டர்ன்றது. இந்த முறை பட்ஜெட் முடிஞ்ச பிறகு ஒரு பொங்கல் ஹலிய அங்க வந்து கூட பிரச்சனைகள் அதிகாரிகளோட
நன்றி
அமைச்சர் அவர்களே. அடுத்த நிபந்தனைகள் தான் இந்த வலையினுடைய நீளம், குறிப்பாக 225 மீட்டர் உயரமாக இருக்க வேண்டும் என்ற இந்த அளவு 25 மீட்டர் என்று குறிப்பிடப்பட்டுள்ளது. குறிப்பாக உண்மையிலே 225 வலையை பயன்படுத்தி சூற மீனை பிடிக்க முடியாத ஒரு நிலை காணப்படுகின்றது. அவ்வாறு 225 மீட்டர் வலையை பயன்படுத்தி சூற மீனை பிடிக்க முடியும் என்று மீன்பிடி திணைக்களமும் அதே போன்று நாராவும் கூறியிருக்கின்றார்கள். ஆகையால் நாங்கள் அவர்களிடம் கேட்கின்றோம், இதை நீங்கள் ஒரு சட்டமாக்குவதற்கு முன்னர் இந்த வலையிலே அந்த மீன்களை பிடிக்க முடியுமாக இருந்தால் எங்களுடைய பிரதேசத்துக்கு வந்து அந்த மீனை பிடித்து காட்டிவிட்டு அதை ஒரு சட்டமாக ஆக்கினால் நான் நினைக்கின்றேன் அது ஒரு சிறந்த விடயமாக இருக்கும். ஆகையால் கௌரவ அமைச்சர் அவர்கள் அது சம்பந்தமான நடவடிக்கையை மேற்கொள்ள வேண்டும். அதே போன்றுதான் கௌரவ அமைச்சர் அவர்களே, சென்ற இந்த மீனவ சம்பந்தமான விடயங்களில் நான் கூறியிருந்தேன், இந்த நைட் டைவிங்
செய்கின்ற விடயம். குறிப்பாக இதனுடைய அனுமதி பத்திரம் வழங்கப்படாமல் காணப்படுகின்றன. இதற்கான அனுமதி பத்திரத்தை வழங்க வேண்டும். ஏனென்றால் 2019 முதல் இந்த இரவிலே டைவிங் செய்கின்ற அனுமதி பத்திரம் இடைநிறுத்தப்பட்டிருக்கின்றது. ஆகையால் இது நினைக்கின்றேன் பல டாலர்களை ஈட்டித்தரக்கூடிய ஒரு ஒரு வியாபாரமாக ஒரு இதாக இருக்கின்ற காரணத்தினால் கௌரவ அமைச்சர் அவர்களை அதை கருத்தில் கொள்ள வேண்டும். ஏனென்றால் இது சம்பந்தமான எந்த ஒரு பூலோக அடிப்படையிலே தவறாக யாரும் குறிப்பிடவில்லை. ஆகையால் அவ்வாறு குறிப்பிட்டால் எந்த அடிப்படையிலே அது தவறு என்பதை நிரூபிக்க வேண்டும். அதாவது நாராவோ அல்லது ஏதோ சம்பந்தப்பட்ட அமைப்புகள் அது பிழை என்று சொல்லியிருந்தார்கள் என்றால் அதை நிரூபிக்கின்ற ஒரு 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 அறிக்கையை கௌரவ அமைச்சர் அவர்கள் சமர்ப்பிக்க வேண்டும் என்பதை இந்த இடத்திலே கேட்டுக்கொள்வது. கௌரவ அமைச்சர்கள் அதே போன்றுதான் இங்கே இருக்கின்ற அந்த ஊழியர்கள் குறிப்பாக இந்த கொடுப்பனவு அவர்களுக்கு 1500 கொடுப்பனவு எரிபொருளுக்காக வழங்கப்படுகின்றது. ஆகையால் இதனால் அவர்கள் பல சிரமங்களை மேற்கொள்கின்றார்கள் என்றால் அவர்கள் பல இடங்களுக்கு செல்ல வேண்டிய ஒரு நிற்கதியில் இருக்கின்ற அவற்றை ஒரு 10,000 குறைந்தது அதிகரிக்க வேண்டும் என்ற விடயத்தை சொல்லுகின்றேன். குழுக்களின் தலைவர் அவர்களே பல விடயங்கள் இதில் இருக்கின்றது. ஆகையால் அவற்றை ஹேண்ட்ஸ்அட் படுத்துமாறு கூறி எனது உரையை முடித்துக் கொள்கின்றேன். நன்றி.
தேங்க்யூ. ஹானரபிள் டாக்டர் காவிந்த் ஹேஷான் ஜாவத்ன, யூ ஹவ் 6 மினிட்ஸ்.
Thank you, Honorable Chair. Garu Sabhapathumani, me rate visheshayenma deevarayan kiyanne ratata barak wenna nathi e wageema rajayata barak wenna nathi kottasayak visheshayenma api dannawa deevarayanta eda deevara sahanadhari labuna tel sahanadhari labuna aampanna labuna ada wenawita අපේ රටේ දීවරයන්ට කිසිදු සහනාධාරයක් ලැබෙන්නේ නැහැ කිව්වොත් මම නිවැරදි. ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ දීවර කර්මාන්තයේ නියැලෙන අපේ දීවරයන් තාමත් ගරු සභාපතිතුමනි දීවර කර්මාන්තයේ නියැලෙන්නේ එදා පැවතිච්ච සම්ප්‍රදායක දීවර කර්මාන්තේ. අපි තාක්ෂණයත් එක්ක දියුණු වෙලා නැහැ. අපිට දීවරයන්ට නව තාක්ෂණය හඳුන්වා දීලා ඒ අයගේ අවශ්‍ය කරන දීවරයන්ට අවශ්‍ය කරන පහසුකම් ටික අපි ලබා දීලා නැහැ. දීවරයා එදා දීවර කර්මාන්තේ නියලුණා වගේ අදත් ඒ ආකාරයෙන්ම ගරු සභාපතිතුමනි දීවර කර්මාන්තේ නියලෙනවා. විශේෂයෙන්ම මේ දීවරයන් කියන කොට්ටාසය මට ඉතාමත් ලැබදී. ඒකට හේතුව තමයි මම නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම මගේ ආසනේ මීගමු ආසනේ වගේ මම ජීවත් වෙන පළාත ජායල වත්තල කටාන ගත්තාම මේ මුහුදුබඩ තීරේ සිටින දීවරයන් කොයි තරම් අසරණ වෙලා තියෙනවද කියන එක පිළිබඳව මට හොඳ අත්දැකීමක් සහ අවබෝධයක් තියෙනවා ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අපිට එක පැත්තකින් මුහුද තියෙනකොට අනිත් පැත්තෙන් මීගමු කලපුව තියෙනවා. දැන් අද සමස්ත මීගමු වෙරළ තීරයත් කලපුවත් දූෂණයට පත් වෙලා තියෙනවා. මේ සංවර්ධනය වෙලා නැහැ. කලපු සංවර්ධනයේ ව්‍යාපෘති ආවට එයින් කලපුව සංවර්ධනය වෙලා මත්ස්‍ය සම්පත වැඩි වෙලා තියෙනවා කියලා අපිට කියන්න බෑ. ඒ වගේම මේ දීවරයාගේ ජීවිතේ කබලෙන් ලිපට ඇදලා දාපු අවස්ථාවන් මේ කාල සීමාව තුළ වැඩි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව තුළ වෙච්ච විනාශේ සමස්ත දීවර කර්මාන්තේ නියැලෙන දීවරයන්ටම බලපෑවා. ඒකට හේතුව තමයි මත්ස්‍යයන් බෝ වෙන ස්ථාන, බිත්තර දාන ස්ථාන සහ ගැවසෙන ස්ථාන බහුලව විනාශයට පත් වුණා. විශේෂයෙන්ම ඒ මූදු තීරය පමණක් නෙමෙයි කලපුව දක්වා මේ ප්ලාස්ටික් එවැගේම කෙමිකල් විස ද්‍රව්‍ය කාන්දු වීම තුළ දැවැන්ත හානියක් අපේ මූදු තීරයට සිදු වුණා. දැන් අපි දකිනවා යම් ආකාරයේ දීවර ජනතාවට වන්දියක් දෙනවා. හැබැයි තාම අපේ රටට ලැබිය යුතු වන්දිය ලැබිලා නැහැ. අපේ රටේ මහා මූදට වෙච්ච හානිය සමස්ත දීවර ජනතාවට වෙච්ච හානිය සහ රටට වෙච්ච හානිය ගණනය කරලා අපේ අපෝසත් වෙලා තියෙනවා. ඒ දීවරයන්ට අවශ්‍ය කරන පමණක් නෙමෙයි රටට අවශ්‍ය කරන වන්දිය ලබා ගන්න. ඒ වගේම තෙල් මිල වැඩි වෙලා තියෙනවා, දැල්ලාම්පන්න මිල වැඩි වෙලා තියෙනවා, බෝට්ටු මිල වැඩි වෙලා තියෙනවා, දීවර ජනතාවගේ දීවර නිවාස අලුත් වැඩියා කරන්න වැසිකිලි කැසිකිලි පහසුකම් ලබා දෙන්න ව්‍යාපෘතියක් ආණ්ඩුව තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි ගත්තොත් ඩීසල් ලීටරේ දැන් 356 දක්වා වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය සති දෙකකට යන බෝට්ටුවකට ලීටර් 400ක් විතර ගහන්න ඕන තෙල්. ඒ වගේම මාසෙකට වගේ යන බෝට්ටුවක මහ බෝට්ටුවක ලීටර් 10,000ක් විතර අවශ්‍ය වෙනවා. රුපියල් මිලියන 3ක එහෙම නැත්නම් 4ක තෙල් ගෙනියන්න ඕන ගරු සභාපතිතුමනි. කුඩා බෝට්ටුවක් ගත්තොත් ලාම්පු තෙල් මිල රුපියල් 247 දක්වා වැඩි වෙලා තියෙනවා. ලීටර් 15ක් ගහනවා කෙටි දුර යන බෝට්ටුවක ලීටර් 35 40ක් තනි ප්‍රමාණයක් ගහන්න ඕන දුර යන බෝට්ටුවක ගරු සභාපතිතුමනි. ඒකට 2T එහෙම නැත්නම් ඔයිල් දාන්න ඕනේ. මේ ඔයිල් ලීටරයක් දැන් 1200ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙම තියෙනකොට මේ ආණ්ඩුව නව පනතක් ගේන්න උත්සාහ ගන්න මන් දන්නේ. මං ගරු ඇමතුමාගෙන් අහනවා මොකද්ද මේ අලුතෙන් ඉදිරිපත් කරලා තියෙන කෙටුම්පත කියලා ගරු සභාපතිතුමනි. විශේෂයෙන් 1996 අංක 2 දරන පනතේ ඒ පනත අයින් කරලා මේ අලුතෙන් ගේන්න යන පනත මොකද්ද කියන එක අපි දැනගන්න කැමතියි. විශේෂයෙන්ම අධ්‍යක්ෂක ජෙනරාල්ගේ බලය වැඩි කරලා ලක්ෂ ගණනක රුපියල් දඩ වශයෙන් දීවරයන්ට ගෙවන්න වෙන නව පනතක් තමයි මේ කෙටුම්පත් කරමින් යන්නේ කියන එක පිළිබඳව අපිට අවබෝධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම කලපු දීවරයක්, තෙප්පන් දීවරයක්, ඒ වගේම ඉස්සෝ කකුලොන් ආශ්‍රිත දීවර කර්මාන්තය කරන අය, ඒ වගේම කට්ටුදැල් දීවර කර්මාන්තය, ඒ වගේම රුවල්ලොරු, ඒ වගේම බහුදින යාත්‍රා කුඩා බෝට්ටු මේ දීවර ජනතාවට මේ අලුතෙන් පනතක් ගෙනල්ලා මේ අයගේ ජීවන රටාව, ඒ වගේම මේ අයගේ දිවිපෙවත කඩාවැටන්න ද හදන්නේ කියන දීවර ජනතාවගේ ගරු සභාපතිතුමනි දැඩි කනස්සල්ලක් ඇතිලා තිනවා, සැකයක් ඇතිලා තිනවා. ඉතින් අපි පැහැදිලිව ආණ්ඩුවට කියනවා මේ දීවර ජනතාව රැකගන්න, නැවත වතාවක් දීවරයන්ට සහනාධාර ක්‍රමය ආරම්භ කරන්න, සහනාධාර තෙල් ක්‍රමය ආරම්භ කරන්න, දීවර දැල් ආම්පන්න ලබා දෙන්න කටයුතු කරන්න, ඒ වගේම දීවර පාසල් ටික නගා සිටවන්න කටයුතු කරන්න, දීවර ජනතාව ජීවත් වෙන අය කුඩා දරුවෝ පාසල් යන, ඒ වගේම දීවර පවුල්වල කාන්තාවන් ස්වයං රැකියා කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම අපි කරනවා.
Thank you. Honorable Buddhika Patana, you have 6 minutes.
සුති මූල ආසනයේ නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, වාරි මාර්ග වෛශිෂ්‍යයෙන් මම කතා කරන්නට කැමති. මාතර දිස්ත්‍රික්කේ මේ මොහොතෙත් අද දවසෙත් තාමත් සමහර පහත් බිම් දට වෙලා තියෙනවා. ජල සම්පාදන මණ්ඩලය ගොඩනගපු ලවණ බාධකය, ඒකට ඍජුව සහ වක්‍රව එහි යම් යම් 2016-19 වකවානුවේ කියපු පරාමිතීන් නොසලකා හැරීම නිසා 2019 පස්සේ ඒ පරාමිතීන් අමතක කරලා හිතුමනාපට කරපු සමස්ත ක්‍රියාදාමයේ ප්‍රතිඵලය අද කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවාංශයට තියෙන ගොවීන්ටත්, අනිත් පැත්තෙන් වාරි මාර්ග අමාත්‍යාංශයට තියෙන නිලධාරීන්ටත්, එවැගේම එහි බලපෑම විදියට අවසාන විග්‍රහයේදී සමස්ත ජනතාවට ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මම මේ සභාවේ අවධානය යොමු කරන්න කැමති මේ මොහොත වෙනකොට. මේක කෘෂිකර්ම අමාත්‍යාංශයක දවසක, වාරි මාර්ග අමාත්‍යාංශයේ තව දවසක, ජල සම්පාදන අමාත්‍යාංශයේ තව දවසක, දවස් 3ක් එකම කතාව කියන්න බෑ. ඒ தත්වය තුළ මේ සමෝදානික නැත්නම් ඒකාබද්ධ වැඩපිළිවෙලක් නොමැති වීමේ ඌනතාවය නිසාම අදටත් මාතර දිස්ත්‍රික්කේ කොරටුව ගාව, කුඹුරුව ගාව, අනිකුත් බවභෝග වගාවන්, දෛනික ජන ජීවිතය, ඒ වගේම ඩෙන්ගු වැනි පාරිසරික තත්ත්වයන්, මේ සියල්ලට ඉතා නරක විදියට බලපාන ආකාරයට මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා. අදටත් විශේෂයෙන්ම ගොඩගම, පාලටුව, ඇදුව මදුරුදුව, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, තිහකොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, අකුර සතුරුලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකේ යම් ප්‍රමාණයකට සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙත් සැලකිය යුතු ප්‍රමාණයකට මේ පහත් බිම් වල ජලය වැස යාමේ ගැටලුව තියෙනවා. දැන් පොම්පාගාර ක්‍රියාත්මක කරන්න රුපියල් බිලියන ගණනක් ඩීසල් පොම්ප කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ලවණ බාධකේ හදන්න රුපියල් බිලියන 3යි ගියේ. මේ වෙනකොට වගාහානි විදියට රුපියල් බිලියන එකහමාරකට වඩා ගෙවන්න වෙලා තියෙනවා. තවත් කන්න කීපයක් වගාහානි සිද්ධ වුණොත් ලවණ වාදකයට ගියපු මුදලට සමාන මුදලක් හෝ ඊට වැඩි මුදලක් වන්දි ගෙවන තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා රජය සාමූහිකව වැයශීෂ 3ක් 3 දවසක තියෙනකොට මේක කතා කරන්න බෑ. මුල අසනේ ඉන්න කාර්ක සභා සභාපතිතුමනි සහ රජය මැදිහත් වෙලා මේ කාරණය පිළිබඳ ගැඹුරු ක්‍රියාදාමයකට යනවා. විශේෂයෙන්ම දීවර ශේෂය පිළිබඳව මම යමක් සඳහන් කරන්න ඕනේ. දීවර ඇමතුමත් ඉන්න නිසා අපේ මාතර දිස්ත්‍රික්කයේ දීවර ප්‍රජාව මම තාම විනාඩි 3යි කතා කරේ. මම විනාඩි 6ක් තියෙනවා. තව 3 minutes. මම ඉතා පැහැදිලිව කියන්න ඕනේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, ඒ වගේම දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. වෙරළ තීරේ ඉන්න දීවර ජනතාව, දීවර තොටුපළව, නංගුරම් පොළව මේවායේ පහසුකම් නිතර නිතර අලුත් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඔබතුමා දන්නවා කරදිය මිශ්‍ර සුළඟ ජලය නිසා දිරා යාමේ තත්ත්වයන් නැති වෙලා තියෙනවා. සමහරලාට අර බෝටු ඇවිල්ලා වදින ඒ ටයර් ටික මාරු කරගන්න ගොවින් මේ දීවරයන්ට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම. සා මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා උතුරු පළාත කේන්ද්‍රීය දීවර ඇමතිවරයෙක්, නමුත් ඔබතුමාට නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. මේ විශේෂයෙන්ම ඔබතුමා මේ මුළු රටේම දීවර ඇමතිවරයා උතුරු පළාතෙන් ආවට. ඒ නිසා ඔබතුමාගෙන් මම ඉල්ලනවා විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ ගැන දැඩි අවධානයක් යොමු කළා. මාතර දිස්ත්‍රික්කයේ දීවර ප්‍රජාවගේ මේ අවශ්‍යතාවය පිළිබඳව දැඩි උවමනාවකින් කටයුතු කරන්න කියලා. ඒ වගේම අද වාරි මාර්ග අමාත්‍යාංශයේ ජලය හුදෙක් ගොවිබිම් වලට විතරක් නෙවෙයි. ඒ ලැබෙන ජලය ගොවිබිම් එක්ක කටයුතු කරන ගොවියාගේ අනිකුත් අතුරු කර්මාන්ත කෙරෙහිත් බලපාන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ගොවිබිමත් එක්ක බැඳිලා තියෙන ගොවියාට වාරි මාර්ගයෙන් ජලය දෙද්දි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා අංශ වලින් අනිකුත් පහසුකම් සලසද්දී ඒ ගොවියා සමාලාට ගොවිතැන් කිරීම විතරක් නෙවෙයි කිරිහරක් පාලනයත් කරනවා. එතකොට මේ ජලය ලැබීම වැඩි ලැබීමේ ඌනතාවයන් වගේම ජලය ඉතා නරක විදියට ඒකරාශී වී තිබීම අද කිරි කර්මාන්තයටත් බලපාලා තියෙනවා. ඒ නිසා වාරි මාර්ග අමාත්‍යාංශයේ ප්‍රමුඛ මේ සියලු කෘෂිකර්මාන්තයට අදාළ අමාත්‍යාංශ මැදිහත් වෙලා මේ ගොවිබිම් වල ජලය ඉවත් කිරීම පිළිබඳ කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන වැඩසටහනක් මාතර දිස්ත්‍රික්කයට අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ලවණ බාධකයේ ඒ ගැටලු සහගත තත්ත්වයන් විධිමත්ව නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා මම දීවර කටයුතු පිළිබඳ යමක් කෙටියෙන් කතා කළා. මම ආව අවසරයක් ආවේ එකයි මේ ශේෂයට මාතර දිස්ත්‍රික්කයේ තුල නිල්වලාගඟ ව්‍යාපාරයේ පහළ ගම් මිටියාවතේ නැත්නම් පහළ දොරණි ප්‍රදේශයේ ඇති වෙලා තියෙන වැඩි වතුර හුදෙක් ගොවිබිම් වලට විතරක් නෙමෙයි ගොවි ජනතාවත් එක්ක බැඳුණු හැම ශේෂයකටම නරක විදියට බලපාලා තියෙන තත්ත්වයේ තුල මම යෝජනා කරනවා මේ අදාළ විෂය භාර ඇමතිවරු අවසන් කරනවා මුලසන ඉන්න නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි මේ සියලු පාර්ශ්වත් එක්ක එකතු වෙලා කතා කරලා මේ කුඹුරු ගොවියා, කොරටු ගොවියා, අනිකුත් වගා කරන අය, ඒ වගේම විශේෂම පශු සම්පත, කිරිහරක් පාලනය ඇතුළු ඒ පශු සම්පත මේ සියලු ගොවි ජනතාව වෙනුවෙන් අලුත් අවුරුද්දේ සාධනීය ඵලදායී ක්‍රියාමාර්ගයකට යන්න හැකියාව ලැබෙයි කියලා මම සිතුවේ.
Thank you. Honorable Piyal Nishantha, you have 10 minutes.
මුළුසුනේ ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මා නියෝජනය කරන දීවර විෂය පතේ සම්බන්ධව අද දිනේ අයවැය විවාදය තුළ කතා කරන්නට ලැබීම පිළිබඳව ඉතාමත්ම සතුටු වෙනවා. අපේ දීවර ජනතාව මේ තමන්ගේ ජීවිතේ රැකගන්න මහා මූද තුල විශාල සටනක් කරන මුහුදු දැවැන්ත රැලිවලට මුහුණ දෙනවා, තද සීත ගතියට මුහුණ දෙනවා, තද වැසිවලට මුහුණ දෙනවා, ඒ වගේම දරුණු අකුණු වලට පවා මුහුණ දෙන ජනතාවක්. ඒ වගේම තමයි මං හිතනවා වර්තමානයේ තුලත් මේ රටේ ඇතිවෙච්ච දැවැන්ත ආර්ථික අර්බුදයත් එක්ක ඒ අර්බුදයට කොටු වෙච්ච ජනතාවක් හැටියට දැඩි අපහසුතාවයට පත් වෙලා දැනට මාස කීපයකට උඩදී වර්තමානයේ වෙනකොට මගේ ගරු කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපි කණ්ඩායමක් හැටියට මේ දැඩි පීඩනයට ලක්වෙච්ච අසරණ තත්ත්වයට පත්වෙච්ච දීවර ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්නට අපි මේ වන විට වර්තමානයේ කටයුතු කරලා තියෙනවා. එවැනි අවස්ථාවකදී මම හිතන්නේ විපක්ෂයේ සමහර උදවිය හිතාගෙන ඉන්නේ මේ රටේ දීවර ජනතාව මැරිලා ඉපදිලා කියලා. මේ රටේ දීවර ජනතාව මැරිලා ඉපදිලා කියලා. දැන් මට මතකයි දැනට ටික වේලාවකට උඩදී විජිත හේරත් ඇමතිතුමා හිටපු ඇමතිවරේ ඒ වගේම වර්තමාන මන්ත්‍රීතුමා මේ දීවර ජනතාව පිළිබඳව කිඹුල් කඳුළු හෙලන්න පටන් ගත්ත මේ පාර්ලිමේන්තුව ඇතුළට ඇවිල්ලා. මම ඔහුගෙන් අහන්න කැමති ඇත්තටම විජිත හේරත් මැතිතුමනි තමුන්නාංශයේ රෙදි ඇඳගෙනද ඔය කතාව මේ පාර්ලිමේන්තුවේ කිව්වේ? ඇයි අපට හොඳට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව කාලේ මේ දීවර ශේෂ්ත්‍රයේ සම්බන්ධව සම්පූර්ණ වගකීම තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට. ජනතා විමුක්ති පෙරමුණේ තමයි කැබිනට් ඇමතිවරයා හිටියේ. ජනතා විමුක්ති පෙරමුණෙන් තමයි නියෝජ්‍ය ඇමතිවරයා හිටියේ. ඇයි දෙයනේ ඒ කාලේ මේ අයට මේ දීවර ජනතාව පිළිබඳව මෙච්චර අනුකම්පාවක් තිබුණා නම් මේ ශේෂ්ත්‍රය දියුණු කරන්න කියලා උනන්දුවක් ආසාවක් තිබුණා නම් ඉතින් දෙයනේ කරන්න තිබුණානේ ඒ කාලේ. දැන් හරියට මැරිලා ඉපදිලා ඉන්නවා කියලා හිතාගෙන දීවර ජනතාව ඒ දීවර ජනතාවගේ අනුකම්පාව ලබන්න උත්සාහ ගන්නවා. දීවර ජනතාවගේ මලකඳන් උඳින් වෙන වෙන ආණ්ඩු පිහිටවන්නට උදව් කරපු කට්ටිය ඔය. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අපි ওই ජනතා විමුක්ති පෙරමුණ ওই නටන නාඩගම පිළිබඳව අපි ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මේ රටේ ජනතාව හොඳ අවබෝධයක් තියෙනවා. ඒක නිසා දෙයියන්ගෙම පිහිටයි ඒ අයට. ඊළඟ කාරණේ තමයි මේ යහපැත්තේ ඉඳගෙන අපේ සහෝදර තව එක මන්ත්‍රීවරෙක් කළු සාටකයක් දාගෙන කතා කරා. එතුමත් දීවර ඇමතිවරයෙක් ඇටියට හිටියා. එතුමාට මතක නැතුව ඇති අපේ දීවර අමාත්‍යාංශය සම්පූර්ණ විනාශ කරලා දීවර ජනතාව අනාථ නන්නත්තාර කරලා මේ දීවර සංස්ථාවට ඉඳලා තිබිච්ච නැවුටික ගිල්ල උදවිය තමයි ඔය කතා කරන්නේ. මේ දීවර සංස්ථාවට තිබිච්ච නැවුටික ගිල්ල කට්ටිය තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒක නිසා මම දකින්නේ හරි විහිළුවක්. මේ රටේ ජනතාවට විහිළු සපයන කණ්ඩායමක් හැටියටයි මම මේ කණ්ඩායමේ සමහර උදවිය දකින්නේ. ඊළඟට ගරු මන්ත්‍රීතුමනි අපේ අමාත්‍යාංශයේ මේ වන විට අපේ ගරු කැබිනට් ඇමතිතුමා සමග මේ තිබිච්ච අර්බුදකාරී තත්ත්වෙන් ගොඩට ගෙන ඒමට විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් මම දැක්කා සාටකේ දාගත්ත ගරු මන්ත්‍රීතුමා අපේ නිලධාරීන්ටත් බොහොම අනවශ්‍ය විදියට ඔවුන්ව විවේචනය කරා. මේවා තමයි මන් දකින විහිළු. මොකද ඉතාමත්ම හොඳ නිලධාරීන් ඉන්න වගේම එක්කෙනෙක් දෙන්නේ ඕනම තැනක ඉන්නෝ යම් යම් වංචා දූෂණ කරන ඒක හැම ශේෂ්ත්‍රයකම ඉන්නෝ. හැබැයි ඉතින් අර වැදගත්තු තමන්ගේ කාර්යභාර ඉතාමත් අවංකව ඉටු කරන ඒ නිලධාරීන්ට මේ විදියට නම් කතා කරන්නේ මං හිතනවා ඔහුගේ මොලේ ටිකක් මඤ්ඤං වෙච්ච ගතියක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි අපි විශේෂයෙන්ම වර්තමානයේ තුල ගරු සභාපතිතුමනි අපේ අතිගරු ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ ස්තුතිවන්ත වෙන්නේ මෙවර අයවැය මෙච්චර අමාරු ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවේදී අපට බිලියන 7.3ක් ලබා දීලා තියෙනවා. ඒ නිසා මුලසුනේ කථානායකතුමනි අපි මේ රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය තුලම ඉන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි උත්සාහ ගන්න විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ සහයෝගය ගන්න මේ කර්මාන්තය දියුණු කරන්නට ඒ වගේම පෞද්ගලික හවුල්කරුවන්ගේ ඒ දායකත්වයේ ලබාගෙන මේ කර්මාන්තයේ දිනු කරන්නට අපි විශාල වැඩ කොටසක් කණ්ඩායමක් හැටියට ඉට්ටු කරන අවස්ථාවක් මේ අවස්ථාව. ඒ වගේම තමයි ගරු ඇමතුම් මුලසුනේ ගරු සභාපතිතුමනි අපි එක එක විෂය පතයන් ගැන කතා කරමු. අපේ වර්තමානයේ තුල දීවර සංස්ථාව පාඩු ලැබූ මේ ඊතාත්ම අවදානම් තත්වයක තිබිච්ච ආයතනය. මේ ආයතනය මේ තත්වයට පත් උනේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නැව් ගිලපු කණ්ඩායම නිසා. ඒගොල්ලෝනේ කැබිනට් ඇමතිවරු රාජ්‍ය නියෝජ්‍ය ඇමතිතු කම් සියල්ල කරගෙන හිටියේ. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව දන්න කාරණයක් තමයි ඒ දිනවල ETF EPF ගෙවන්න බැරුව සේවකයින්ට තිබිච්ච ආයතනයක් මේ ආයතනය. ඒ ආයතනයේ සේවකින්ගේ සුබ සාධනය සහ ඒ සියලු අවශ්‍යතා වෙනුවෙන් පෙනී හිටින මට්ටමකට අද අපි දීවර සංස්ථාව අපි අරගෙන තියෙනවා. ඒ ළඟට වෙළඳ සැල් ජාලය ශක්තිමත් කරලා තියෙනවා. 90%කට වැඩිය වෙළඳ සැල් අපේ තිබුණේ පාඩු ලබන වෙළඳ සැල්. අද ඒ ශක්තිමත් භාවයට පත් කරලා තියෙනවා. ඔන්ලයින් ක්‍රමය ඔස්සේ නිවසටම ඔවුන්ට සේවය සැපීමට පාරිභෝගිකයට අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඒ විදිහට විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරනවා. ඊළඟට සීනෝර ආයතනය ගැන කතා කරා. මට කතා කරන්න වෙලා නැති නිසා මගේ කතාවට වඩා උත්තර දෙන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. සීනෝර ආයතනය ඔය තත්ත්වෙට පත් කරේ කවුද? දැන් ඊළඟට සීනෝර ආයතනය දැන් ගිහිල්ලා බලන්න කොහොමද කියලා තත්ත්වේ. මේ සීනෝර ආයතනයේ සේවකින්ට පඩි ගෙවා ගන්න බැරි වුණා. අඩු ගානේ බෝට්ටුවක් තියා තෙප්පමක්වත් හදා ගන්න බැරි වෙච්ච සීනෝර ආයතනය අද බොහොම ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක නිසා ටිකක් ඇස් ඇරලා නිවැරදිව බලන්න ඕනේ. එයි දේශපාලන පටු ඒ ආකල්ප වලින් තොරව. ඊළඟට අපි පැහැදිලිවම කියන කාරණයක් තමයි මේ සීනෝර ආයතනයත් ඒ වගේ නාර ආයතනයත් අපි එකට එකතු කරලා දැන් මේ පසු අස්වැන්න හානිය පිළිබඳව හැමෝම කතා කරනවා. ඇයි අපිට අස්වැන්න අඩු? ඇයි මේ හොඳ මාළු කෑල්ලක් මේ පාරිභෝගිකයකට ලබා දෙන්න බැරි කියලා? ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි මේ පසු අස්වැන්න තියෙන හානිය. එතකොට ඒ වෙනුවෙන් අපි විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා මේ සිසිලන පද්ධතියක් සහිත බෝට්ටුවක් නිර්මාණය කළා. අත්තදා බල්ලා 60%-40% විතර වෙන මේ නාස්ති අවම කරන්නට අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා. ඊළඟට මම කතා කරන්නේ නෝත් සී ආයතනය ගැන. මේ ආයතන මේ අය බාර දුන්න ආයතන අපිට ගරු කැබිනට් ඇමතිතුමා ඇතුළු අපි සීලු දෙනාට බාර දුන්න ආයතන. ඒ ආයතනේ වැටුප් ගෙවන්න බැරුව හිටියේ. මාස 8-10 ඒ ආයතන වහලා තිබුණේ. සේවකින්ට වැටුපක් නැහැ. සේවකින්ගේ අවශ්‍ය කරන කිසිදුයක් සිදු වුණේ නැහැ. දැන් අපි ඒ සේවකින්ට වැටුප් ලබා දෙන ක්‍රමවේදය සකස් කරලා ඉතාමත්ම හොඳින් මෙය ඉහළට ඔසවන්නට අවශ්‍ය කරන කටයුතු කරනවා. ඊළඟ නාර ආයතනය ගත්තන් පස්සේ නාර ආයතනේ මේ වන විට විධිමත් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. මෙතන පුංචි ගැටලුවක් තියෙනවා. මගේ ගරු ඇමතිතුමා මාත් මේ පිළිබඳව ජනාධිපතිතුමා සහ විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ මැතිතුමාව දැනුවත් කරන්නට අපි උත්සාහ ගත්තා. ඒ තමයි මේ යෝජිත ජාතික ජල ශාස්ත්‍රීය කෙටුම්පත. මේ කෙටුම්පත සමහර අය හොඳයි කියලා කිව්වට මේ ඉතාමත්ම භයානක තත්ත්වයක් මේ කෙටුම්පත ක්‍රියාත්මක කිරීම තුළ. මොකද හේතුව විශේෂයෙන්ම නාර ආයතනය විතරක් නෙවෙයි රාජ්‍ය ආයතන ඇතුළු විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියට පවා බලපෑම් සිද්ධ වෙනවා මේ තත්ත්වය උඩ. ඊළඟට ගරු මුලසුනේ විනාඩි දෙකක් දෙන්න මුලසුනේ මන්ත්‍රීතුමනි. මිරිදිය දීවර කර්මාන්තය. දැන් මිරිදිය දීවර කර්මාන්තේ ශක්තිමත් කරන්න ගගා හැමෝම කෑ ගහනවා. නමුත් මේ ආර්ථික තත්ත්වෙත් එක්ක දෙයනේ මූල්‍යමය ශක්තිය හීන වෙනකොට අපිට මේ කිසිම දෙයක් කරන්න බෑ. නමුත් මේ වන විට මේ වසර තුළ මිලියන 54ක් වෙන් කරලා මත්ස්‍ය ඇඟිල්ලන් තැප්පත් කරන්නටත් ඒ වගේම ගරු ඇමතිතුමාලා අපි සාකච්ඡා කළ ජනාධිපතිතුමත් එක්ක මිලියන 100ක් නැවත අපි මේ දැනට දින කීපයකට උදවි ලබා ගත්තා. අතිගරු ජනාධිපතිතුමාගේ ඒ කටයුත්ත කරා. ඊළඟට
චන්ද්‍රිකා තාක්ෂණයේ ඔස්සේ මස්ස ඇස්වැන්න වැඩි කිරීමට බහුල ප්‍රදේශවල මස්ස ඇස්වැන්න හඳුනාගෙන ඒ ඇස්වැන්න නෙලා ගන්නට දීවරින්ට අවස්ථාව ලබා දීම. ඊළඟට චීන රජ තෙල්මිල ගැන කතා කරනවා. තෙල්මිල කතා කරනකොට අපේ ගරු කැබිනට් ඇමැතිතුමා චීන සමූහාණ්ඩුවත් එක්ක එක කතා කරලා සාකච්ඡා කරලා 28,000 දීවරේ ඉන්නවා එක් දින යාත්‍රා. මේ 28,000ටම භූමිතෙල් ආධාරයේ භූමිතෙල් ලීටර් 153ක් ලබා දෙන්නට එක්කෙනෙකුට කටයුතු කරා. මේ විදිහට ගත්තම ආයෝජන කලාප ඇති කිරීම මෙහෙම ඉතා විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙවෙයි, අපි හැමදාම මාළු අල්ලන එකයි, මාළු කන එකයි, මාළු විකුණන එකයි නේ කතා කරන්නේ මුලසුනේ සභාපතිතුමනි. මේ දීවර ජනතාවගේ, දීවර දරුවන්ගේ සුබ සාධනය ගැන කතා කරන්නේ නැද්ද? එහෙනම් අපි මේ සුබ සාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් මේ වන විට ක්‍රියාත්මක කරලා තිනවා අමාත්‍යාංශය හැටියට. ඒ දීවර ජනතාවගේ විශ්‍රාම වැටුප, ඒ දීවර ජනතාවගේ රක්ෂණ ක්‍රමය, දීවර ජනතාවගේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ඉතුරුම් ක්‍රීම් පිළිබඳව, සෞඛ්‍ය පිළිබඳව මේ විදිහට විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරගෙන, ඒ වගේම ආකල්පමය වෙනසක් ඇති නොකරොත් මේ සියල්ල හරියට වතුරට දැම්මා වගේ. ඒක නිසා අපි තීරණය කරලා තියෙනවා ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක්. කලබල වෙන්නේ නැතුව පොඩ්ඩක් බලාගෙන හිටියොත් ටික දිනයක් දීවර ජනතාවට සහන දෙන වැඩපිළිවෙල. වැට්ටේ ගැන කතා කරා ඉන්න මාස දෙක තුනක් යනකොට අපි මේ தත්ත්ව වෙනස් කරනවා. ඒක නිසා හෙළුවෙන් ඉඳගෙන කතා කරන්න සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු සූදානම් වෙනවනම් අපි ඉතුරු රෙදි ටිකත් ගලවන්න ලෑස්ති කියන එක අපි පැහැදිලිවම කියනවා මේ ගරු සභාව තුල. බොහොම ස්තුතියි.
Thank you. Honorable Rishad Badruddin, you have 10 minutes. Order, please. Honorable Velu Kumar to the chair.
Gaurav Rishad Badruddin.
Bismillah ar-Rahman ar-Rahim. Sabaiki Talamai Thangagindra Uripinar avargale. உங்களுடைய நாட்டுடைய பொருளாதாரத்துடைய முக்கிய பங்கு வகிக்கின்ற மீன்பிடி துறை அமைச்சர் சம்பந்தமாக அதனோடு சார்ந்த ஏனைய அமைச்சுக்கள் சார்ந்த விஷயங்களுடைய விவாதத்திலே கலந்து கொள்ள கிடைத்தமைக்கு சந்தர்ப்பத்துக்கு நன்றி கூறியவனாக, இங்கு சில ஊரிலிருந்து அதாவது புத்தளத்திலிருந்து எனக்கு அனுப்பிய சில விஷயங்கள், அதாவது அங்குள்ள மீனவர்கள் படுகின்ற கஷ்டம், குறிப்பாக அரசாங்கத்தினால் நிறைய விஷயங்கள் வழங்குவதாக இங்கு முன்னர் பேசிய அமைச்சரும் சொன்னார். புத்தள மீனவர்களுக்கு எந்த ஒரு வசதியும் அரசாங்கத்தினாலோ அல்லது வேறு அரசு சார்பற்ற நிறுவனங்களாலோ வழங்கப்படுவதில்லை. எனவே அவர்களையும் எதிர்கால உதவி திட்டங்களுக்குள்ளே சேர்த்துக் கொள்ளுமாறு உங்களிடத்திலே அன்பாக வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல 25 வீடுகள் மீனவர்கள் சார்ந்த முள்ளிபுரம் பகுதியிலே கட்டி சஜித் பிரேமதாஸ் அமைச்சராக இருந்தபொழுது கட்டி அரைகுறையாக இருக்கிறது, அதையும் பூர்த்தி செய்ய ஏதாவது வழிகள் இருந்தால் செய்து கொடுக்குமாறு உங்களிடத்தில் வேண்டுகோள் விடுக்கின்றன. அதேபோல புத்தளத்தில் இருக்கின்ற அந்த சிறுகடை அந்த மீன்களை எல்லாம் பாதுகாப்பதற்கான ஒரு ஐஸ் ஃபேக்டரியோ அல்லது தனியார் துறை ஐஸ் ஃபேக்டரியோ ஒன்று வருவதற்கான ஏற்பாடுகளை தாங்கள் செய்து கொடுத்தால் நல்லது என்று இந்த இடத்திலே சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதேபோலதான் கடல் அட்டை பிடிக்க முடியாமல் அங்கிருக்கின்ற கல்பெட்டி பகுதி மக்கள் அதாவது மீனவர்கள் பல கஷ்டங்களை அதாவது நாரா நிறுவனம் அவர்களுக்கு தடை விதித்திருக்கிறது. அது மாத்திரமல்ல இரவு நேரங்களிலே மீன்பிடியில் ஈடுபடுவதற்கு கூட அவர்கள் தடை விதித்திருக்கிறார்கள். இதனால் எல்லை தாண்டி வருகின்ற மீனவர்கள் அந்த பகுதிகளுக்குள் வந்து மீன்பிடித்து செல்கிறார்கள். இரவில் எனவே அந்த ஊர் கல்பெட்டி மீனவர்கள் பாதிக்கப்படுகிறார்கள். அதே போல கல்பெட்டியிலே வந்து தொழில் செய்கின்ற வேறு பிரதேசங்களிலிருந்து சீசனுக்கு சீசன் வந்து போகிறவர்களுக்கு ஒரு நீதியும், அங்கு சொந்தமாக வாழ்கின்ற அந்த கல்பெட்டி மக்கள் மீனவர்களுக்கு ஒரு நீதியும் அங்கு இடம்பெறுவதாக அவர்கள் முறையிடுகிறார்கள். கௌரவ அமைச்சர்கள் ஒரு முறை அந்த பிரதேசத்துக்கு விஜயம் செய்து நானும் வேணுமென்றால் வருகிறேன், நாங்கள் அந்த மக்களுடைய மீனவர்களுடைய பிரச்சனையை தீர்த்து வைக்க ஆவண செய்யுமாறு அன்பாக வேண்டுகோள் விடுக்கின்றேன். ஓகே, நன்றி. அதேபோல இன்னும் ஒரு முக்கியமான பிரச்சனை உங்களுக்கு தெரியும், மன்னாரிலே வங்காள என்ற ஒரு பெரிய கிராமம் இருக்கிறது. பழைய முன்னாள் எம்பி அதே போல முன்னாள் ஜியாக இருந்த பல கல்விமான்களை கொண்ட கிராமம், ஆனால் 90% மீன்பிடி துறை சார்ந்தவர் வாழ்கின்ற கிராமம். அங்கு 550 மேற்பட்ட போட்டுகள் இருந்தாலும் அங்கு 27 கிலோமீட்டர் தாண்டி சென்றுதான் அவர்கள் அதாவது எண்ணெயை பெறுகிறார்கள். அவ்வாறு எண்ணெயை பெறுவதற்காக அவர்கள் அவர்களுடைய மீனவ சங்கத்துக்காக ஒரு பெட்ரோல் அதாவது மண்ணெண்ணெய் செட் ஒன்று அல்லது பெட்ரோல் செட் அதாவது ஒன்று கேட்கிறார்கள். அதற்கான ஏற்பாட்டை கௌரவ அமைச்சர் நீங்கள் ரெக்கமெண்ட் பண்ணி அதை செய்து கொடுக்குமாறு, அவருடைய வேண்டுகோள் கடிதத்தை இந்த ஹன்சாட்டிலும் சேர்த்துக் கொள்ளுமாறு உங்களிடத்திலும் ஒரு கொப்பியை தர நடவடிக்கை எடுக்கிறேன். அதே போல ஓகே, நன்றி அமைச்சர் அவர்களே. அதே போல அவர்களுக்கு இருக்கின்ற பிரச்சனை தான் அந்த பகுதியில் 113 சதுர கிலோமீட்டர் கடப்பரப்பு அகல சிறகு வலைக்காக முறையற்ற ரீதியாக ஒதுக்கப்பட்டிருக்கிறது. அவர்கள் பாரம்பரியமான அந்த மீனவர்கள், சொந்த ஊருக்குள்ளே இந்த பாதிப்பினால் அவர்கள் மிக கஷ்டப்படுகிறார்கள். எனவே அந்த விஷயத்தில் நீங்கள் ஏற்கனவே நினைக்கிறேன் கௌரவ திலீபன் அவர்களும் உங்களிடத்தில் இந்த விஷயங்களை சொல்லியிருப்பார், எனவே அங்குள்ள உங்களுடைய அமைப்பாளர்களும் சொல்லியிருப்பார்கள். எனவே இது சம்பந்தமாகவும் ஒரு ஆக்கப்பூர்வமான நடவடிக்கை நீங்கள் இருக்கும் போதே செய்து அந்த மீனவர்களை காப்பாற்றிக் கொள்ளுங்கள் என்று. ஓகே, போகும்போது சொல்லி அல்லது அங்கே உள்ளவங்களோட கழிச்சு இந்த பிரச்சனையை தீர்த்து கொடுங்க அன்பாக கேட்டுக்கொள்கிறேன். அதே போலதான் இந்திய மீனவருடைய பிரச்சனை, எங்களுடைய மீனவர்கள் மிக பாதிக்கப்படுகிறார்கள். கிறிஸ்துமஸ் வருகிறது, எனவே மீனவர்களுக்கு பல கஷ்டங்கள், இந்தியாவிலிருந்து அவர்களுடைய மீனவர்களால் பெரிய துன்பம். இனி இது சம்பந்தமாக நீங்கள் அண்மையிலே சொன்னீர்கள், இந்தியாவுக்கு சென்றாவது நாங்கள் பேசுவோமா எல்லா கட்சிகளும் என்று, நானும் தயாராக இருக்கிறேன். நீங்கள் அழைக்கின்ற பொழுது நாங்கள் போய் எல்லோருமாக இந்த நமது மீனவர்களுடைய அதாவது எதிர்காலத்துக்காக இந்திய அரசாங்கத்தோடு பேசுவோம். அதேபோலதான் அம்பாறை மாவட்டத்திலே கௌரவ அமைச்சர் அவர்களே, தென்கிழக்கு பிராந்தியத்தை பொறுத்தவரை ஒளிவில் துறைமுகம், இந்த ஒளிவில் துறைமுகத்தை சொல்லுகிறார்கள் தற்பொழுது ஒரு சிலர் சொல்லுகிறார்கள் இது முறையில்லாமல் ஒழுங்கான ஃபீசிபிலிட்டி ஸ்டடி இல்லாமல் நடந்தது. அவ்வாறு அல்ல மினிஸ்டர் அவர்களே, பெருந்தலைவர் அஷ்ரப் அவர்கள் அவர் ஒரு தீர்க்கதரிசி, அவர் ஒரு சிறந்த அரசியல்வாதி. எனவே அவர் அவ்வாறு ஒரு திட்டமிடல் இல்லாமல் ஒரு ஃபீசிபிலிட்டி ஸ்டடி செய்யாமல் அல்லது போட்டோ தோட்டி அவ்வாறான ஒரு வேலையை செய்திருக்க மாட்டார்கள். ஆனால் என்ன நடந்திருக்கிறது என்றால் அந்த மீனவ அதாவது ஒளிவில் துறைமுகம் முடிவுறுத்தப்படவில்லை. அதற்கு பின்னர் வந்த எந்த அமைச்சர்களும், துறைமுகத்துக்கு பொறுப்பாக இருந்த அமைச்சர் அந்த கட்சியை சார்ந்தவர் கூட அமைச்சராக இருந்திருக்கிறார், ஆனால் அவர்கள் கூட அதை சரியாக செய்யவில்லை. அவர்கள் கொழும்பிலே உள்ள வியாபாரங்களை விஷயங்களை பார்த்திருக்கிறார்களே ஒழிய அந்த ஒளிவில் விஷயத்திலே ஆக்கப்பூர்வமான நடவடிக்கை எடுக்காத காரணத்தினால் இன்று என்ன நடந்திருக்கிறது என்றால் அந்த பகுதியிலே உள்ள மீனவர்களுடைய அதாவது ஊருக்குள்ளே வந்த தண்ணீர் வந்து அவர்களுடைய வீடுகள் எல்லாம் இன்று கடலுக்குள்ளே போகின்ற நிலைமை, மண்ணால் அங்கு நிறைந்து காணப்படுகிறது மண். அது மாத்திரமல்ல, மாளிகைக்காடு அதே போல அங்கே சாஞ்சமரது கல்முனை அந்த பிரதேசங்களிலே மீனவர்கள் மிக கஷ்டப்படுகிறார்கள். என்ன தவறு செய்தார்களோ தெரியவில்லை, அவர்களுடைய இந்த விஷயத்தை எந்த ஒரு அமைச்சரும் கண்டுகொள்ளவில்லை. இது மாத்திரையிலோ அல்லது வேறு எங்களுடைய வேறு அந்த தென்பகுதியிலே ஒரு மாவட்டத்தில் இவ்வாறான ஒரு பிரச்சனை இருக்குமாக இருந்தால் என்றோ இந்த பிரச்சனைக்கு தீர்வு கண்டிருப்பார்கள். கேட்க பார்க்க ஆள் இல்லாதவர்கள் போல அந்த மக்களை நடத்தி வந்த காரணத்தினால் தான் அந்த இந்த பிரச்சனை இன்னும் தீர்க்க முடியாத பிரச்சனையாக ஒளிவில் பிரச்சனை இருந்து கொண்டிருக்கிறது. எனவே இது சம்பந்தமாக நான் ஒரு ஆய்வை பார்த்தேன் கௌரவ அமைச்சர் அவர்களே. டிஎச்ஐ என்ற ஒரு நிறுவனம், டிஎச்ஐ நிராஸ் என்ற நிறுவனம் 2017 ஒரு ஆய்வை செய்திருக்கிறார்கள். இந்த பெரிய ஆய்வு ஒன்று, ஆய்வுடைய ரிப்போர்ட் உங்களிடத்தில் நான் ஒரு கோப்பியை தருகிறேன். இங்கு அழகான ரெக்கமெண்டேஷன் என்று செய்திருக்கிறார்கள். அங்கே சொல்லுகிறார்கள் இந்த துறைமுகம் இன்னும் பூர்ணப்படுத்தப்படவில்லை, இதை சரியாக பூர்ணப்படுத்துவதன் ஊடாக அந்த பிரதேசத்தில் இருக்கின்ற இந்த தற்பொழுது ஏற்பட்டிருக்கின்ற இந்த அதாவது கரைகள் எல்லாம் அரிக்கப்பட்டு பல ஊர்கள் வடக்கு பகுதி முழுக்க பாதிக்கப்பட்டிருக்கின்ற இந்த மீனவர்களுடைய பிரச்சனைக்கும் தீர்வு காண முடியும். அதே போல ஒளிவில் துறைமுகமும் மீனவர்களுக்கான ஒரு பாரிய துறைமுகமாக மாற்றப்படும், அதனூடாக ஒவ்வொரு வருடமும் 2 மில்லியன் யூரோ இலாபத்தையும் பெறக்கூடிய வாய்ப்பு ஏற்படும் என்று இந்த அறிக்கை சொல்லுகிறது. இது 2017 துறைமுக அதிகார சபை அவர்களுடைய வேண்டுகோளின் பேரிலே வெரிடாஸ் பீரோ என்ற ஒரு இலங்கையில் இருக்கின்ற இது இன்டர்நேஷனல் ரிசர்ச் இன்ஸ்டிடியூட், அவர்கள் தான் இதை அழகாக செய்து இது கிடப்பிலே கிடக்கிறது. யாரும் கேட்பார் இல்லாத அறிக்கையாக இருக்கிறது. இவ்வளவு பெரிய அறிக்கை, இதை தயவு செய்து நீங்கள் படியுங்கள். இதை செய்வதற்கு சில மில்லியன் யூரோக்கள் தேவை என்று சொல்லுகிறார்கள். அதை நாங்கள் கடனாகவோ அல்லது ஒரு பிரைவேட் செக்டர் இடத்திலே நாங்கள் இன்டர்நேஷனலாக டெண்டரை கோல் பண்ணி யாராவது அதை முதலீடு செய்ய சொல்லி செய்கின்ற பொழுது அந்த முதலீட்டுக்கு அவர்களுக்கு ஒரு 10-20 வருடத்துக்கு அதற்குரிய லாபத்தை பெறக்கூடிய ஒரு நிலையை நாங்கள் ஏற்படுத்த முடியும். அதனால் நிறைய பிரச்சனைக்கு தீர்வு ஏற்படும். அங்கு உங்களுக்கு தெரியும் பாலச்சேனையிலிருந்து பொத்துவில் வரை ஒரு மீனவ துறைமுகம் கிடையாது. என இவ்வளவு இவ்வளவு ஒரு பெரிய சொத்தை இவ்வளவு காலமாக அந்த மீனவ சமூகம் பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிறார்கள். இந்த ப்ரொஜெக்டினால் இந்த ப்ரொஜெக்ட் வந்ததனால் நாட்டுக்கு அதாவது 40-50 மில்லியன் டாலர் செலவழிக்கப்பட்டிருக்கிறது. அவ்வளவு பணத்தை செலவழித்தது மட்டுமல்ல, அந்த ப்ரொஜெக்டினால் அங்கிருக்கின்ற ஒளிவில் மக்களும் லாபம் அடையவில்லை, அதை சுற்றி இருக்கின்ற ஏனைய மீனவ சமூகமும் லாபமடையவில்லை. லாபமடையாவிட்டாலும் பரவாயில்லை, அவர்களுடைய நிம்மதி தொலைந்து அவர்களுடைய மீன்பிடித்துறை மட்டுமல்ல அவர்களுடைய அந்த பிரதேசமே அழிந்து போகின்ற ஒரு கேள்விக்குறியான நிலை ஏற்பட்டிருக்கிறது. எனவே இவர்களை காப்பாற்றுவதற்கு இந்த விஷயத்திலே கூடிய கவனம் நீங்கள் செய்து இது சம்பந்தமாக இந்த அறிக்கையை படித்து இதிலே சொல்லப்பட்ட விடயங்களை நடைமுறைப்படுத்த ரெக்கமெண்ட் பண்ணுங்கள். இன்ஷா அல்லாஹ் அடுத்த வருஷம் சில வேளைகள் இந்த கவர்மெண்ட் தொடரலாம் அல்லது புதிய கவர்மெண்ட் வரலாம், சில வேளைகளில் நாங்களும் அவ்வாறானவர்களோடு அதாவது எதிர்காலத்தில் இந்த
இந்த விஷயங்களை நடைமுறைப்படுத்துவதற்குங்களாலான ஒத்துழைப்பை வழங்கலாம். எனவே நான் உங்களிடத்தில் இந்த விஷயத்திலே கவனம் செலுத்துமாறு அன்பாக வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல கௌரவ அமைச்சர் அவர்களே, மீன்பிடித்துறை சம்பந்தமாக பல விஷயங்களை உங்களோடு நான் இதிலே பேச விரும்பவில்லை. நிறைய விஷயங்கள் என்னிடத்தில் இருக்கிறது. நீங்கள் என்னுடைய
நண்பன்,
விவாதிக்க வேண்டிய தேவையில்லை என்பதனால் சந்தித்து இந்த பிரச்சனைகளுக்கெல்லாம் தீர்வு காணலாம் என்று அண்மையிலே நான் உங்களிடத்தில் சொன்னேன். நீங்களும் சந்திப்பதாக சொன்னீர்கள். அடுத்த வாரம் அளவிலே நாங்கள் சந்தித்து ஏனைய பிரச்சனைகளையும் பேசிக் கொள்வோம் என்று நான் இந்த இடத்துல கூறிக்கொண்டு
2 நிமிடங்கள் இருக்குது. சரி,
எனவே இந்த சந்தர்ப்பத்துக்கு நன்றி கூறி உங்களுடைய நல்ல பணி தொடர்வதற்கு எங்களுடைய ஒத்துழைப்பு என்றும் இருக்கிறது என்று இந்த இடத்துல கூறி தயவு செய்து, இது ஒரு பெரிய சந்தர்ப்பம் உங்களுக்கு இந்த அமைச்சு கிடைச்சது. உங்களோட காலத்தில் எங்களோட வடகிழக்கு பகுதியில் உள்ள மீனவர்களுக்கு, சமூகத்துக்கு, மக்களுக்கு செய்யக்கூடிய எல்லா நல்லதையும் செய்து கொள்ளுங்கள் என்று அன்பாக வேண்டி விடைபெறுகிறேன். நன்றி.
நன்றி. ஆனரபிள் நளின் பண்டார ஜெயமா.
சுஜாந்த் ஜெயமா, தாம வேதகாத் அமாத்தியாசிக අදහස් දක්වන්න ලැබීම ගැන, විශේෂයෙන්ම වරිමාර්ග අමාත්‍යාංශය ගැන කතා කරද්දී අද අපේ රටේ ආර්ථිකයට විශාල හයියක් ශක්තියක් ලබා දෙන අමාත්‍යාංශය. වරිමාර්ග අමාත්‍යාංශය හා බද්ධ වුණු විශේෂයෙන්ම මහවැලියත් එක්ක බද්ධ වුණු වාරි පද්ධතිය, ඒ වගේම විදුලි බලාගාර පද්ධතිය අද මේ වකවාණ වෙනකොටත් අපේ රටේ විදුලි අවශ්‍යතාවෙන් 65% විතර සපුරනවා. විශේෂයෙන්ම අපේ රජ දවස ඉඳන් ගත්තාම, අපේ පළවෙනි වැවෙන් පටන් ගත්තාම මේ රට කෘෂිකාර්මික වැවක් බවට, භූමියක් බවට පත් උනේ වාරි ව්‍යාපෘති වල වර්ධනයත් එක්ක. මේ වාරි ව්‍යාපෘති වල වර්ධනයත් එක්ක තමයි අනුරාධපුර ශිෂ්ටාචාර අවධිය, ඒ වගේම පොළොන්නරුව වගේ තාම සශ්‍රීක රාජධානි බිහි වුණේ. ඒ වාරි ව්‍යාපෘති අදටත් අවසන් වෙලා නැහැ. අදටත් අපිට කළ යුතුව ඇති වාරි ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම මීට කලින් කතා කරපු රිෂාඩ් බදුරුදීන් නමැතිතුමාගේ මන්නාරම දිස්ත්‍රික්කයට අක්කර 30,000ක පෝෂණයක්, එහෙම නැත්නම් අක්කර 30,000ක් අස්වද්දන්න පුළුවන් මල්වතුවේ ව්‍යාපෘතිය ඉතාම වැදගත් ව්‍යාපෘතියක් මේ වනට තියෙනවා. ඒ සඳහා රජයේ ප්‍රමුඛ අවධානය යොමු යුතු බවට මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. ගිය වසරේත් ආයවැයදී මම මේ දේ මතක් කරා. ඒ වගේම කුඹුක්කන්ඔය අපි දන්නවා ඒ ව්‍යාපෘතිය සැලසුම් කරලා තියෙනවා. අක්කර 12,500ක් අස්වද්දන්න පුළුවන්. විශේෂයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාම දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් ඉන්න තවත් දිස්ත්‍රික්කයක් ශක්තිමත් කරන්න පුළුවන්, සංවර්ධනය කරන්න පුළුවන් ව්‍යාපෘතියක්. ඒ වගේම තල්පිටිකල ව්‍යාපෘතිය උමාවය හරස් කරලා, උමාවේ ජලය පාවිච්චි කරලා බදුල්ල දිස්ත්‍රික්කයේ අක්කර 3,000කට ආසන්න ප්‍රමාණයක් අස්වද්දන්න පුළුවන් ව්‍යාපෘතියක්. ඒ වගේම මේ ව්‍යාපෘති වලින් යම් මට්ටමක කුඩා පරිමාණයේ විදුලි ජනනය කිරීමකුත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කුඹුක්කන්ඔයෙන් මම හිතන්නේ මෙගාවට් 5ක් විතර, තල්පිටිකලෙන් මෙගාවට් 8ක් විතර, මේ වගේ කුඩා ජල විදුලි උත්පාදනයකුත් මේ ව්‍යාපෘති අවසන් වෙනවත් එක්කම සිදු වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන, මේ වාරි ව්‍යාපෘති වාරි මාර්ග දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් මහවැලිය තුල මෙගාවට් 100කට ආසන්න ප්‍රමාණයක් කුඩා විදුලි බලාගාර නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. අපි මේ ගැනත් අවධානය යොමු කරන්න ඕන. අපි කියන්නේ නැහැ ආණ්ඩුවට කුඩා විදුලි බලාගාර හදන්න කියලා. ආණ්ඩුවට කුඩා විදුලි බලාගාර හදන්නත් බෑ, ඒව නඩත්තු කරන්නත් බෑ. හැබැයි ආයෝජකයන් පොළඹවාගෙන, ආයෝජකයන් සමග සාකච්ඡා කරලා, ඔවුන්ගෙන් EOI කෝල් කරලා විශාල ආයෝජක ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. මේ කුඩා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පුළුවන් කට්ටිය. වැව් විදියට ගත්තාම තිබ්බංකටුව, මින්නේරිය, රාජාංගනේ, කන්තලේ වගේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ඇති වැව්, ඒ වගේම මහවැලියට ඇති උල්ලිටිය රත්කිඳ වගේ වැව් ඇතුළු වාරි පද්ධති ගණනාවකින් අපිට ජල විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. මෙගාවට් 100ක් විතර වෙන්න කිට්ටු වෙන්න මේ කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති. දැන් මේ දවස්වල මේ වැස්සත් එක්ක අපේ රටේ ජල විදුලි අවශ්‍යතාවෙන් 10%ක් සම්පූර්ණ කරන්නේ කුඩා ජල විදුලි බලාගාරවලින්. ඒ නිසා මේ සඳහා රජයේ අවධානය යොමු කරන්න කියලා අපේ අමාත්‍යතුමියත් ඉන්න වෙලාවේ මම සීපත් කරලා සීපත් කරනවා. ඒ වගේම අපි දන්නවා 15 මාවේ ව්‍යාපෘතිය මේක සැලසුම් කරපු කාලයට අවසන් කරන්න බැරි ගිය ආර්ථික ප්‍රශ්න සානුවෙක් ගැටලු නිසා මම දන්නවා මේ සම්බන්ධ වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඒ වගේම අමාත්‍යාංශය සෑහෙන උනන්දුවෙන් කටයුතු කරනවා. අඩුම ගානේ 2024 දිවත් මේ ව්‍යාපෘතිය අවසන් කරන්න අවශ්‍ය මුදල් වෙන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ දිස්ත්‍රික්කයේ දැදුරේ ව්‍යාපෘති අඩුපාඩු කීපයක් තියෙන හොඳ ව්‍යාපෘතියක් සාර්ථක ව්‍යාපෘතියක් වුණත් ඒකේ දකුණු යුර ඇල ඉගිනි මිටිය දක්වා ජලය ලබා ගැනීම සඳහා සැලසුම් කරලා තිබුණත් ඒකේ අඩුපාඩු කීපයක් තියෙනවා. ඒ වගේම ඒකේ අතුරු ඇලවල් කීපයක් සංවර්ධනය කළ යුතුව තියෙනවා, ඉදි කළ යුතුව තියෙනවා. ඒ තුළින් තවත් කෙත් වතු ගණනාවක් වැව් කුඩා වැව් ගණනාවක් පෝෂණය කර හැකිව තියෙනවා. ඒ ගැනත් මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතුව තියෙනවා. ඒ වගේම හැමදාම කතා කරන දෙයක් තමයි මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් අවුරුදු 10ක් හැමදාම වාරි මාර්ග අමාත්‍යාංශයට දෙයක් කතා කරනවා, හැමදාම මගේ යෝජනාවක් කියනවා. ඒ තමයි අපේ රටේ වැඩිම ජලය මූදර ගලා යන කළුගඟට අමතරව ඊළඟට කැලණි ගඟ, මේ කැලණි ගඟේ කෙහෙල් ගවමෝය නෝඩන් බ්‍රිජ් ජලාශය අසලින් එහෙම නැත්නම් නෝඩන් බ්‍රිජ් ජලාශයේ තියෙන වේල් උපයෝගී කරගෙන මහවැලි ගඟට හරවන්න පුළුවන් කියන කාරණේ. මහවැලි ගඟේ ප්‍රධාන අතුගංගාවක් වෙන හැටනොයට හරස්ක හැටනොය දක්වා මේක හරවන්න පුළුවන්. මේකට අමතර වේල්ලක් ඉදි කරන්න ඕනේ නැහැ. නෝඩන් බ්‍රිජ් ජලාශයේ වේල්ල පාවිච්චි කරලා ඩයිවර්ෂන් වේල්ලක් විදියට කිලෝමීටර් 8කට ආසන්න උමගක් තුලින් අපිට ගෙනියන්න පුළුවන් හැඩ්නොය දක්වා දියගල ප්‍රදේශයට. එතරම් විදුලි ජනනයක් වෙනවා. හැබැයි ඒ විදුලි ජනනය එක පැත්තකින් වෙනකොට මහවැලි ගඟට විදුලි ජනනය වතුර එකතු වෙනවත් එක්කම විදුලි ජනනයන් කිහිපයකට ඒ වතුර සම්බන්ධ වෙනවා. එතන ඒ අලුතෙන් ඉදිරි කරන විදුලි බලාගාරය මෙගාවට් 30ක් 35ක් හදන්න පුළුවන්. ඒ වගේම මේ විදුලිය ඒ වතුර වික්ටෝරියා රන්දෙරේ රන්ටබේ හරහා මහවැලි ගඟ ඔස්සේ ගලාගෙන යනවා. හැබැයි පොල් පිටිය විදුලි බලාගාරයට වතුර යම් ප්‍රමාණයක් අඩු වෙනවා. නමුත් වැඩි වතුර තියෙන කාලෙට මේ වතුර අපිට මහවැලි පද්ධතියට එකතු කිරීම හරහා විශේෂයෙන්ම කෘෂිකාර්මික භූමි වලට විශාල ජල ප්‍රමාණයක් විදිහට එකතු වෙනවා. අපි දන්නවා කැලණි ගඟේ ජල ව්‍යාපෘති නැහැ, වාරි ව්‍යාපෘති නැහැ, ගොවිබිම් නැහැ. කැලණි ගඟ ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන්නේ ලක්ෂමාන විදුලි බලාගාර පද්ධතියේ විදුලි බලාගාර සහ කොළඹ නගරයේ පානීය ජල අවශ්‍යතා සහ කෘෂිකාර්මික අවශ්‍යතාවයන් සඳහා. හැබැයි අපිට කැලණි ගඟේ වැඩි වතුර ගලාගෙන යන කාලවලදී මේ කෙහෙල්ගමෝය මහලි ගඟට හරවීම හරහා ඒ වැඩි වතුර වික්ටෝරියාවේ රන්දනිගල රන්ටැඹේ වික්ටෝරියා සහ රන්දනිගල ජලාශවල ගබඩා කිරීමත් ඒ වගේම පොල්ගොල්ල වේල් හරහා උකුවෙල හරහා බෝවතැන්න ජලාශය ඒ වගේම අලුතෙන් ඉදිවුණු මොරගහකන්ද ජලාශය වගේ ජලාශවලත් ඒ ජලය ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා විදුලි වල වාරි මාර්ග අමාත්‍යාංශයේ වාරි ගාන තමාසේ ලේකම් චන්දන ජලාල් මැතිතුමාටත් ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල් මැතිතුමාටත් කියනවා මේ සම්බන්ධ පුළුවන් නම් සක්‍යතා අධ්‍යයනයක් කරලා අපේ අමතුමියගේ ආශිර්වාදය ඇතුව ඉදිරියේදී යම් දිනක අපිට
ගරු මන්තුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා. විනාඩි දෙකක් තියෙනවා.
මේ මහවැලි කැලණි ගඟ මහවැලි ගඟට හැරවීමේ මේ සාර්ථක ව්‍යාපෘතිය කරන්න පුළුවන් අඩු වියදමකින් කියලා මම දකිනවා. ඒ සඳහාත් ඔබතුමියලට විශේෂයෙන්ම අමාත්‍යාංශයට මම ආරාධනා කරනවා. මොකද අපේ රට ඊටාම සාර්ථක එහෙම නැත්නම් ඊටාම සාධනීය ගංගා පද්ධතියක් තියෙන රටක්. ගංගා 103කට ආසන්න ප්‍රමාණයක් ප්‍රධාන ගංගා තියෙනවා. ඒ සෑම ගංගාවම වසර පුරාම යම් හෝ ජල ධාරිතාවක් තියෙන ගංගා. දැන් ඉන්දියාව වගේ සමහර රටවල්ව තියෙනවා ඒක සීසන් එක විතරයි ගඟේ වතුර තියෙන්නේ. අනිත් සීසන් එකේ වතුර බිඳුවක්වත් නැහැ. හැබැයි අපේ රටේ එහෙම නෙමෙයි. අඩු වැඩි වශයෙන් වසර පුරාම මේ ප්‍රධාන ගංගා 102 ජලය ගලා බසිනවා. ඒ ජලය අපිට හරියට ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් මේට වඩා අපේ රටේ ජනතාවගේ ජන ජීවිතවලට ආර්ථිකම වශයෙන් වාසියක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මෙට වඩා දීර්ඝව කතා කරන්නේ නැහැ. මේ අමාත්‍යාංශයේ වර්තමාන අමාත්‍යතුමියටත් අමාත්‍යාංශ ලේකම් චන්දන ජයලාල් මැතිතුමාටත් අධ්‍යක්ෂ ජනරාල් මැතිතුමාට ඇතුළු සියලුම දෙනාට මේ අමාත්‍යාංශයේ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යන්න සුභපතනවා. කාලය ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි.